දැයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා දින ධර්ම දේශනාව පටන් ගන්නයි සූදානම් වෙන්නේ. අපි සියලුම දෙනා එහෙමනම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නමස්කාර කරලා අපේ දේශනාව සවන් දෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා දිනේ පවත්වන ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. එතකොට සතිපට්ඨාන සූත්‍රය අපි දන්නවා විශේෂයෙන්ම භාවනාවට නැඹුරු වෙච්ච, භාවනාව ප්‍රායෝගිකව කරන්න කැමති වෙච්ච, ඒ සඳහා දැනටමත් උත්සාහවත් වෙච්ච ඒ යෝගාවචරීන්ට අතිශයම වැදගත් සූත්‍රයක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධ ශාසනය තුළ මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස, සාමාන්‍යයෙන් සත්වයින් විවිධාකාරාන්දමින් හිත පටලවගෙන හිත කෙලෙසගෙන මේ සංසාරයේ දිගින් දිගට යන ගතියක් භාගතුන් වහන්සේ දැකලා, මේ සත්වයින්ගේ ඒ ක්ලේශ පාරිශුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස තමයි මේ සතිපට්ඨානේ දේශනා කරන්නේ. ඉතින් එතකොට එදා බුදුරජාණන් වහන්සේ ඒ කුරු රට වාසය කරනකොට, කම්මාස ධම්ම කියන නියම් ගමේ වාසය කරනකොට, ඒ රැස් වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා අරබයා මේ සූත්‍ර දේශනාව දේශනා කරනවා. ඒ වගේම මේ සතිපට්ඨානයේ මුල් කරගත් තවත් සූත්‍ර දේශනා රැසක් විශේෂයෙන්ම සූත්‍ර පිටකේ පුරා අපිට දැක ගන්න හම්බ වෙනවා. දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගතයි, මජ්ක්‍ධිමනිකායේ සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගතයි. ඒ වගේම විශේෂයෙන්ම සංයුක්තනිකායේ මහාවග්ගයේ සතිපට්ඨානයේ මුල් කරගත් සූත්‍ර දේශනා ගණනාවක්ම සතිපට්ඨාන සංයුක්තයේ වශයෙන් එදා ඒ සංගීතකාරක මහරහතන් වහන්සේලා වෙන් කළා දක්වලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ සතිපට්ඨානය කියන එක සෑහෙන ප්‍රසිද්ධ මාතෘකාවක්. විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවන්ත වෙන, මේ භවයේදීම තමන්ගේ යම්කිසි චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්න උත්සාහවන්ත වෙන, මේ මනුස්ස ජීවිතයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න උත්සාහවන්ත වෙන පිරිසට මේක හරියට නිකන් අමෘතයක් වගේ තමයි. ඉතින් එතකොට එපමණක් නෙමේ, බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය දේශනා කරන්න ඕනේ කියලා හිතනකොටත් ඒක දැනගත්ත සාම්පති බ්‍රහ්මරාජයා ඇවිල්ලා භාගතුන් වහන්සේට ස්තුති කරනවා. මේ ඔබ වහන්සේ පමණක් නෙමෙයි, මේ අතීතයේ වැඩ හිටිය ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාත් මේ සතිපට්ඨානය දේශනා කළා. ඒ හරහා මේ ලෝකවාසී දෙවි මිනිසුන් හට පිහිට වුණා කියලා භාගතුන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේක අපේ බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච දේශනාවකුත් නෙමෙයි, මේක සියලුම තථාගතයන් වහන්සේලා මේ සත්වයින්ට යහපත පිණිස, ඒ අයව සසර දුකින් මිදවීම පිණිස දේශනා කරපු දේශනාවක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකොට සතිපට්ඨානයේ කොටස් කීපයක් පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි මුලින්ම කායනුපස්සනාව ගැන සාකච්ඡා කළා. ඒ යටතේ ප්‍රධාන වශයෙන් අපි දේශනා හයක් ඉදිරිපත් කරගත්තා. ආනාපාන සතියෙන් පටන් අරගත්තා. ඊට පස්සේ අපි ප්‍රධාන ඉරියව් ගැන කතා කළා. ඊට පස්සේ අපි එදිනදා ජීවිතයේ සිහිය පැවැත්වීම ගැන, සතිය දියුණු කිරීම ගැන, සම්පජඤ්ඤය වර්ධනය කිරීම ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ පටික්කුල මානසිකාරය වශයෙන් අපේ මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න අපි උත්සාහවන්ත වුණා. ඊට පස්සේ තවත් ටිකක් ඒකෙම ගැඹුරකට ගිහිල්ලා මේ ශරීරය දිහා ධාතුන් වශයෙන් දැක ගන්න. මෙතන තියෙන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා, මේ ශරීරයත් බාහිර සියලුම භෞතික ලෝකයක් ධාතුන්ගේ ස්වરૂපයක් වශයෙන් දැක ගන්න අපි ධාතු මනසිකාර භාවනාව ප්‍රයෝගී වෙන ආකාරය ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ අපි යමු වුණා නවසීවතිකයට. එතකොට ඒ මිය ගියාට පස්සේ අපේ මේ කයට අත් වෙන ඉරණම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඒ මිය ගිය මලසිරුරක් අවස්ථාව ගණනාවක් පසු කරගෙන ඒ දිราපත් වෙලා යන ආකාරය ගැන විස්තර කරන ඒ නවසීවතික භාවනාව ගැනත් අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි වේදනානුපස්සනාවට පිවිසුණා. මේ කයේ හටගන්නා සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා ඒ ඒ ආකාරයෙන් දැනගනිමින් එතන එතන දැනගනිමින් ඒවා ඒ ඒ මොහොතේදීම අත්දකිමින් ඒ වඩන වේදනානුපස්සනාව ගැන අපි ඊට පස්සේ සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ගිය සතියේදී තවත් යම් එකක් අතකින් කියනවනේ යම් ගැඹුරු මාත්‍රකාවට පිවිසුණා චිත්තානුපස්සනාවට. මොකද මෙතෙක් කායානුපස්සනාවේදී ඒ වගේම කයේ හටගන්නා වේදනාවන් නිරීක්ෂණය කරද්දී අපිට හම්බ වෙන්නේ කය දිහා බලන හිතක්. එතකොට කායික වශයෙන් යම්කිසි ක්‍රියාවලියක් යම්කිසි සංසිද්ධියක් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ දිහා දැනුවත් වෙන මනසක් නාම ධර්ම රසක් අපිට හම්බ වෙනවා. එතකොට මේ විදිහට යෝගාවචරයේ පුරුදු වෙනවා මේ සංසිද්ධියෙන් බැහැර වෙලා ඒක නිරීක්ෂණය කරන්න. මේක සතිපට්ඨානයේ පුරාවටම දැක ගන්න හම්බ වෙනවා. අපි සාමාන්‍යයෙන් සතියක් දිනු නොකරපු දහමක් ඇසුරු නොකරපු සත්පුරුෂ ආශ්‍රයක් නොලබපු සත්පුරුෂ සද්ධර්මයක් ශ්‍රවණය නොකරපු ඒ සාමාන්‍ය මිනිසයා මේ තමන්ගේ හිතට එන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පිළිගනිමින් ඒවා අනුව දුවමින් පණිමින් ඒවට වහල් වෙලා ඒවා තුල ගැබ් වෙලා ඒවා තුල හිර වෙලා ඒවා මම මගේ කරගෙන ඒවයි වහලෙක් වෙලා කටයුතු කරන ස්වභාවයක් පේන්න තියෙනවා. එතකොට එයා අතීතයේ ඔස්සේ දුවමින් අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරමින් පසුතැවෙමින් කාලය ගත කරනවා. ඒ වගේමයි අනාගතයේ කරන්න තියෙන දේවල් ගැන සිතමින් සැලසුම් හදමින් විවිධ ප්‍රාර්ථනා පවත්වමින් සිහිනයක ජීවත් වෙනවා. නමුත් සතිපට්ඨානයේදී භාගතුන් වහන්සේ මතක් කරනවා සිහිය පිහිටවීම හරහා එළඹ සිටි සිහිය වර්ධනය කිරීම හරහා අපිට මේ සිහිනයෙන් අයින් වෙලා ප්‍රകൃතියට එළඹිලා සැබෑ ජීවිතයට එළඹිලා වාසය කරන්න උගන්වනවා. ඉතින් එතනත් තව ගැඹුරට යනවා මේ සැබෑ ජීවිතය කියලා අපි දැනට මේ මොහොතේ හඳුනාගෙන ඉන්න මේ ජීවිතය නැත්නම් මේ අපේ ලෝකය ඊට වඩා ගැඹුරකින් දකින්න ඊට වඩා විනිවිද දකින්න තව ගැඹුරට අපිව භාග්‍යතුන් වහන්සේ අරගෙන යනවා. ඉතින් එතකොට මේ සතිපට්ඨානයේ ඊටාම සරලව පටන් ගත්තට මොකද ඒ සරල කමඨහනක් කරහා අතිශය ගැඹුරකට අපිව අරගෙන යන ස්වභාවයක් මේ ධර්මය තුළ දැක ගන්න පුළුවන්. පටන් ගන්න ඉතාම සියුම්ම ඉතාම සරල තැනකින් අපි කාටත් කරන්න පුළුවන් තැනකින් පටන් ගන්න. අපිට එතෙන්ද හිතෙන්නේවත් නැහැ මේ වගේ සරල දෙයක් කළා අර තරම් ගැඹුරක් මට වටහ ගන්න හම්බ වේදෝ කියලා හිතන තරම් ඒ තරමට සැකයක් පවා හිතේ පහළ වෙන තරම් බොහෝම සරල තැනකින් පටන් ගන්න. හැබැයි ඒකමයි මෙතන තියෙන රහස. එබඳු සරල මනසක් තැම්පත් වෙච්ච මනසක් අනවශ්‍ය දේවල් හිතන්න ගිහිල්ලා පැටලෙවෙච්ච නැති මනසක් හරහා තමයි එහෙනම් අපිට ගැඹුරක් අවබෝධ කරගන්න යන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ විවෘත කළ දෙන්නේ. ඉතින් එතකොට මේ ගමනේදී අපිට තේරුම් යනවා කායානුපස්සනා මට්ටමේදීත් කෙනෙකුට සෑහෙන්න ඒක ප්‍රගුණ කරන්න ඒ වගේම ඒකට යෙදිලා සෑහෙන කාලයක් ගත කරන්න ඒ වගේමයි සමහර ලාවට අතීත භවයන්ෙහිදී හොඳට පුරුදු කරපු කුසල ශක්තියකුත් තියෙනවා නම් මේකේ යම් යෙදීමකුත් කරලා තියෙනවා නම් ඒ විදිහට ඇතම් කෙනෙකුට මේ කායානුපස්සනාවේදීමත් සෑහෙන්න ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් එක අනුපස්සනාවක් ගානේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා තුනම දේශනා කරනවා. ඒ කියන්නේ හොඳට සිහිය පිහිටවීම සතිපට්ඨානය. ඒ වගේම ඒ සතිපට්ඨානය තව තව වර්ධනය කිරීම සතිපට්ඨාන භාවනාව. ඒ කියන්නේ තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණේ විකාශය තේරුම් ගැනීම ඒකේ චරණය තේරුම් ගැනීම හැසිරීම තේරුම් ගැනීම ඒකේ තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීම පීඩන ලක්ෂණය පීලන ලක්ෂණය දුක්ඛ ලක්ෂණය තේරුම් ගැනීම ඒ වගේම එතන තියෙන අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම මේ ආදී වශයෙන් මේ අස්පනා පිට මේ මොහොතේදී එතන ලබන මේ කායික අත්දැකීම විනිවිද දැක ගන්න පුළුවන් කමක් සෑහෙන යෝගාවචරයෙන්ට ඇති කර ගන්න පුළුවන්. ඒතර අපිට තේරෙනවා මේ ආනාපාන සතිය වැඩුවත් ඉරියාපත භාවනාවක් වැඩුවත් සම්පජඤ්ඤය විදිහට අපි මේක වැඩුවත් අපි තුමු සක්මන් භාවනාවක් වශයෙන් වැඩුවත් පටික්කුල මනසිකාරයක් වශයෙන් වැඩුවත් ධාතු මනසිකාරයක් වශයෙන් වැඩුවත් නවසීවතික භාවනාවක් වශයෙන් වැඩුවත් මේ කොයි කොටසදී වුණත් මේ එකක් හෝ කීපයක් හෝ වඩද්දී ඇතැම් විට මේ කෙනෙක් මුලින්ම සතිය පිහිටව ගන්නවා ඊළඟට මේ ඉදිරියෙන් තියාගත්ත ස්වභාවයේ තියෙන යථාර්ථය තේරුම් ගන්නවා එහෙමත් නැත්නම් ඒක විනිවිද දැක ගන්නවා ඒ හරහා තවත් ගැඹුරකට යන ලෝකයේ කිසිවක් ඇසුරු නොකරන උපාදාන නොකරන මනසක් හදාගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේක කායනුපස්සනා මට්ටමේදීම උනත් වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් වේදනානුපස්සනාව වඩද්දි ඒ වගේම මේ කියපු ක්‍රියාවලිය මේ අවස්ථා කිහිපය මේ වේදනානුපස්සනාව හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ චිත්තානුපස්සනාවට පිවිසුනහම එතෙන්දිත් මේක වෙන්න පුළුවන්. ඒතර අපිට තේරෙනවා මේ එකක්වත් එකකට ලොකු කුඩා කියලා අපිට වෙන් කරන්න බෑ. කායානුපස්සනාව වේදනානුපස්සනාව තරම් ගැඹුරු නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. එහෙම නැත්නම් වේදනානුපස්සනාව මේ චිත්තානුපස්සනාව තරම් ගැඹුරු නැහැ කියලා එහෙම කියන්න බෑ. මේ එක එකක් අතිශය ප්‍රබල කමඨහන් කියලා කියන්න පුළුවන්. ඒ නිසා කායානුපස්සනාවේදීත් කෙනෙක් සෑහෙන ගැඹුරක් සාක්ෂාත් කරගන්න පුළුවන්. වේදනානුපස්සනාවේදීත් සෑහෙන ගැඹුරක් කෙනෙක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම චිත්තානුපස්සනාවේදී සෑහෙන ගැඹුරක් කෙනෙක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඇතම් කෙනෙක් කායානුපස්සනාව ටික කාලයක් වඩලා ඉබේටම වගේ වේදනානුපස්සනාවට පිවිසිලා ඒකේ දීර්ඝ කාලයක් ගත කරනවා. එතකොට සමහරවිට යාට වේදනානුපස්සනාවෙන් ලොකු ප්‍රයෝජනයක් අත් වෙනවා. ඇතම් කෙනෙක් කායානුපස්සනාව ටික කාලයක් වඩලා වේදනානුපස්සනාව ටික කාලයක් වඩලා එහෙමත් නැත්නම් ඒක ඒ තරම්ම වඩන්නෙත් නැතුව ඉබේටම වගේ හේතුඵල දහමක් වශයෙන් හිතේ තිබිච්ච ඒ ප්‍රවණතාවය අනුව එයා චිත්තානුපස්සනාවට පිවිසෙනවා. චිත්තානුපස්සනාවේදී අන්න එයා සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා. එතකොට මේ අනුව අපිට තේරෙනවා මෙතන එකම න්‍යායක් එහෙම නැත්නම් හැමෝටම මෙන්න මේ ආකාරයෙන්ම කළ යුතුයි කියලා අපිට පනවන්න බෑ. ඒක එක එක පුජ්‍යලයාට අනුරූපව ඒ තමන් යෙදෙන ප්‍රමාණය අනුව තමන්ගේ උවමනාව උත්සාහය වීරය කැපවීම අනුව මේ එක එක කොටසෙන් ගන්න ප්‍රයෝජනය කොපමණද කියන එක වෙනස් වෙනවා. දැන් ධම්මානුපස්සනාවට පිවිසෙනකොට පුළුවන් තරම් හැබැයි ඒ කාට හරි තවමත් මේකෙන් ඒ ලබා ගන්න පුළුවන් උපරිම මට්ටම ලබා ගන්න බැරි වෙලා තියෙනවා නම් ඒකත් හොඳට ලැබෙන අන්දමින් මේ ධම්මානුපස්සනා කොටස භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම මතක් කළා වගේ කායානුපස්සනාවෙන්නුත් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේදනානුපස්සනාවෙන්නුත් එහෙමයි චිත්තානුපස්සනාවෙන්නුත් එහෙමයි. හැබැයි යම් කෙනෙකුට ඒ උපරිම මට්ටමක් දක්වා මේ කලින් කියපු අනුපස්සනාවලින් යන්න නොහැකි වුණා නම් අනේ බඳු අයටත් විශේෂයෙන්ම ඒ මුල් ප්‍රතිපදාව නැත්නම් මූලික ප්‍රතිපදාව සම්පූර්ණ ප්‍රතිපදාව ස්පර්ශ වෙන ආකාරයට ඒ සම්පූර්ණ ප්‍රතිපදාවෙම යෙදෙන ආකාරයට සම්පූර්ණ ප්‍රතිපදාවම තමන්ට හසු වෙන ආකාරයට භාගතුන් වහන්සේ මේ ධම්මානුපස්සනාව දේශනා කරලා තියෙනවා. එතකොට අපි කතා කරපු මේ අනුපස්සනා තුනේම සංක්ෂිප්ත බවක් ධම්මානුපස්සනාවේ දැක ගන්න පුළුවන්. ඒ නිසා ධම්මානුපස්සනාව හුදෙක් හිත දිහා බලාගෙන කරන චිත්තානුපස්සනාවේම වර්ධිත මට්ටමක්ම කියලා කියන්නත් බෑ. ඒකත් එතන තියෙනවා. ධම්මානුපස්සනාවේදී අපිට කායානුපස්සනා කොටසකුත් හඳුනා ගන්න පුළුවන්, වේදනානුපස්සනා කොටසකුත් හඳුනා ගන්න පුළුවන්, චිත්තානුපස්සනා කොටසක් බහුල වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ධම්මානුපස්සනාව කියද්දී අපිට කියන්න පුළුවන් මෙතන ධර්මතාවයන් තව තව දැන ගැනීමක්. මේ ලෝකයේ සිද්ධ වෙන නැත්තම් මේ විශ්වයේ සිද්ධ වෙන, මේ සිතේ සිද්ධ වෙන, මේ කයේ සිද්ධ වෙන හේතුඵල දහම තව තව තේරුම් ගැනීමක්. ඒ ධර්මතාවයන් හඳුනා ගැනීමක් තමයි භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතන මේ ධර්මතාවන් තේරුම් ගැනීම සඳහා ප්‍රධාන කොටස් පහක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙදි මුලින්ම හිතේ පහළ වෙන කෙලෙස් ගැන, හිතේ පහළ වෙන නීවරණ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද අපි දන්නවා එක පාරටම හිත සියුම් තත්වයකට පිරිසුදු තත්වයකට යවන්න විදිහක් නැහැ, පත් වෙන්න විදිහක් නැහැ හිතේ නීවරණ තියෙන තාක්. හිත අවුරණ, නිවන ආවරණය කරන, හිතේ තියෙන සංසිඳීම වළක්වන, නැවත නැවත හිත උසිගැන්වීමක් කරන මේ නීවරණ තියෙන තාක් සංසිඳීමක් නිවීමක් කෙනෙකුට අත්දක ගන්න බෑ. එහෙමනම් ඉතින් මුලින්ම භාගතුන් වහන්සේ මේ නීවරණ ජය ගන්න ආකාරය, නිවැරදි ආකාරයක් මුලින්ම දේශනා කරනවා. ඊට පස්සේ තව ටිකක් එහාට ගිහිල්ලා මේ අපි කෙනෙක් පුජ්‍යලයේ සත්වයේ කියලා අපි මේ පනවගත්ත ස්වභාවය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීමක්, යථා ස්වභාවය තේරුම් ගැනීමක්, එමත් නැත්නම් මේ අපි ලබන සෑම අත්දැකීමක්ම ඒ බුදුරජාන් වහන්සේ කරන විග්‍රහයට අනුකූලව දැන ගැනීමක්, දැක ගැනීමක් සඳහා ස්කන්ධ සම්බන්ධයෙන් ලොකු වැටහීමක්, ගැඹුරු වැටහීමක් ඇති වෙන ආකාරයෙන්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙන ආකාරයෙන් කන්ද පබ්බයක්, ස්කන්ධයන් ගැන විග්‍රහයක් එනවා. ඊට පස්සේ තවත් ලෝකේ ජීවත් වෙනකොට අපිට මිනිස්සු වශයෙන් අපිට මේ අස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. මේ අස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කිරීමේදී ඇත්ත වශයෙන්ම මොකද්ද වෙන්නේ කියන එක මේ ලෝකයේ ඇසුරෙන්ම අපේ අත්දැකීම් ඇසුරෙන්ම අපේ මේ ඉන්ද්‍රියන් ඇසුරෙන්ම බුදුරජාන් වහන්සේ උගන්වන්න ආයතන සම්බන්ධිනුත් කොටසක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ විදිහට වැඩෙන යෝගාවචරයාගේ මනස ටික ටික දැන් ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා බල ධර්මයන් වැඩිලා ඊළඟට බොජ්ජංග ධර්මයන් දක්වා ඔන්න වැඩෙන මට්ටමක් පෙන්නලා දෙනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ ධම්මානුපස්සනාව තුළ මේ කොටස් ක්‍රමානුකූල පෙළ ගැස්වීමක් කරලා තියෙනවා. නිකන් ආවට ගියාට නෙමෙයි එතන තියෙන්නේ. ක්‍රමානුකූල පෙළ ගැස්වීමක් මේ ධම්මානුපස්සනාව තුළ මේ ඉගැන්වීමේ තියෙනවා. පටන් ගන්නවා අර නීවරණ හඳුනා ගැනීමකින්. ඊට පස්සේ ඒ නීවරණ වලින් හිත නිදහස් වුණාට පස්සේ ඊට වඩා ගැඹුරක් ඊට වඩා සියුම් දෙයක් අවබෝධ කර ගැනීම සඳහා ස්කන්ධයන් ගැන දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තවත් දුරට මේ තමන්ගේ කය කියලා සලකනවා විතරක් නෙමෙයි මේ අනිකුත් අපේ ඉන්ද්‍රියන් පරිහරණය කරද්දී අසෙන් රූප බලද්දී කනෙන් ශබ්ද අහද්දී දිවෙන් රස බලද්දී නාසයෙන් ගඳ සුවඳ බලද්දී කයෙන් ස්පර්ශයන් ලබද්දී මනසට අරමුණු එද්දී මේ විදිහට අපි මේ බාහිර ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණාව මතු කරන්න හොඳට එතන තියෙන හේතුඵල ධර්ම මතු කරන්න ආයතන දේශනා කරලා තියෙනවා. ආයතන සම්බන්ධයෙන් භාවනාවක් දේශනා කරනවා. ඉතින් එතකොට එහෙ විදිහට කෙනෙක් භාවනාව වඩාගෙන යනකොට එයා සැහැණ ගැඹුරකින් මේ හිතේ තියෙන හිතේ නැත්තම් වැඩෙන වර්ධනය වෙන ඒ සතිය ඒ වගේම ඒ හොඳට දෙයක් දිහා සියුම්ව දැක ගන්නා ඒ ධම්ම විචය ඊළඟට වීරය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂාව මේ කියන බොජ්ජංග ධර්මයන් ගැන යාට ටික ටික දැන් වැටහෙනවා. මේ බොජ්ජංග ධර්මයන්ගේ හඳුනා ගැනීමක් ඒවා හොඳින් තේරුම් ගැනීමක් දක්වා ඊට පස්සේ බොජ්ජංග සම්බන්ධයෙන්ුත් කොටසක් අන්තර්ගත වෙනවා. ඉතින් මේකේ කුළු ගැන්වීමක් වශයෙන් මස්තක ප්‍රාප්තියක් වශයෙන් අන්තිමට චතුරාර්ය සත්‍යය දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා එතකොට බුදුරජාන් වහන්සේගේ දේශනාවේ එන සම්පූර්ණ ප්‍රතිපදාවක් සෑහෙන ගැඹුරු ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේ ධම්මානුපස්සනා කොටසේ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට එතන අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධ ප්‍රායෝගික කොටසක් ඇතුළත් කිරීමෙන් අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ දේශනාවේදී ඒ යෝගාවචරයාව ක්‍රමානුකූලව ඒ නිවන දක්වා නිවන සාක්ෂාත් කිරීම දක්වා අරගෙන ගිහිලා තියෙනවා. හැබැයි මං කලිනුත් මතක් කරා වගේ මේ මට්ටම කෙනෙකුට කායානුපස්සනාව ඇසුරු කළත් ගන්න පුළුවන්. වේදනානුපස්සනාව ඇසුරු කළත් ගන්න පුළුවන්. චිත්තානුපස්සනාව ඇසුරු කළත් ගන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ධම්මානුපස්සනා කොටසදී ඒ මොනවා හරි කොටස් අතහැරුණා නම් තව තව දියුණු වෙන්න තියෙනවා නම් ඒවත් හොඳට එකාසු කළා. ඒවැනුත් ඒ ප්‍රයෝජනේ අරගෙන හොඳට නිවන කුළු ගන්නවලා. නිවනටම යොමු කළා. ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් මේ ධම්මානුපස්සනාව තුළ දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා සෑහෙන ගැඹුරු අන්දමකින් භාගවතුන් වහන්සේ තමන්ගේ සර්වඥතා ඥාණයකින් දැකලා දේශනා කරපු අතිශය ප්‍රබල දේශනාවක් වශයෙන් ඒ නිසා අපිට මේ සතිපට්ඨානය හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පැහැදිලි මේ බඳු සතිපට්ඨානයක් කෙනෙක් වඩනවා නම් එයාට ඍජු මාර්ගයක් හම්බ වෙන්න ඕනේ. කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියලා ටික ටික එයාටම සනාථ වෙන්න ඕනේ, එයාටම තේරෙන්න ඕනේ. ඒ වගේමයි යාගේ හිතේ තිබුණා නම් යම් ශෝක කිරීම, හඬා වැළපීම්, ඒ බඳු දේවල් තිබුණා නම් ඒවා ටිකක් දැන් ටික ටික අඩු වෙලා යන්න ඕනේ. ඒ වගේමයි හිතේ දුක් දොම්නස් තිබුණා නම් ඒවත් දැන් පහ වෙන්න ඕනේ. ඒ වගේමයි කරන්න තියෙන්නේ මෙන්න මේකයි. යා යුතු මාර්ගය මෙන්න මේකයි. ගමන් කළ යුතු මාර්ගය මෙන්න මේකයි කියලා තමාගේ ප්‍රතිපදාව හරහාම කෙනෙකුට සාක්ෂාත් වෙන්න ඕනේ. අවසාන වශයෙන් නැත්තම් එතන නිවීමක්, සැනසීමක්, කෙලෙස් අඩුවීමක්, කෙලෙස් ප්‍රහාණයක් කෙනෙකුට සාක්ෂාත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ බොහෝම ප්‍රබල කාරණා රසක් මුදුන්පත් කර ගැනීම සඳහා භාගවතුන් වහන්සේ එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. දැන් ඒකෙත් අපිට එතකොට අද විශේෂයෙන්ම ධම්මානුපස්සනා කොටසේ එන නීවරණ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අපි බලමු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරගන්න බැරි වුණොත් අපිට මේ සම්බන්ධයෙන් දේශනා දෙකක් හෝ පවත්වන්න සිද්ධ වේවි. අපි එතකොට මේ නීවරණ කොටසට අද පිවිසුනොත් එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනාව පටන් ගන්නවා. ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මේ පහළ වෙන විවිධාකාර ධර්මතාවන් දැනගනිමින් ඒ මොහොතේ ඒවා දැකගනිමින් අත්දැකගනිමින් වාසය කරනවා. ඒක මේ පොතකින් බල්ලා තේරුම් ගන්නව නෙමෙයි, බලකින් අහලා තේරුම් ගන්නව නෙමෙයි. මේ මොහොතේ තමා තුල අවධානය පවත්වමින්, සතිය පවත්වමින්, සිහිය පවත්වමින් මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවයන් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඒක තමන්ගේ අත්දැකීමක් වශයෙන්, පෞද්ගලික අත්දැකීමක් වශයෙන් දැනගන්න, දැකගන්න උත්සාහන්ත වෙනවා. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පංචසු නීවරණේසු කියලා ඔන්න මාතෘකාවක් ගන්නවා. පංච නීවරණයන් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ධර්මතාවය කොහොමද තේරුම් ගන්නේ? ඒ සඳහා යෝගාවචරයෙක් උත්සාහවන්ත වෙන්නේ කොහොමද කියලා අන්න බුදුරජාන් වහන්සේ මේ ධම්මානුපස්සනාව ආරම්භ කරනවා ඒ නීවරණ කොටසකින්. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ භාවනාවක් නොකරපු, සතියක් නොවඩපු, දහමක් නොවඩපු කෙනෙක් තුල සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ හිතට යම්කිසි කාමච්ඡන්දයක් පැමිණියාම, රාගයක් පැමිණියාම, ආසාවක් පැමිණියාම එයා ඒක ඒ ආකාරයෙන් දන්නේ නැහැ. එයා වහාම ඊට අනුරූපව ක්‍රියාත්මක වෙනවා. ඒකේ වහලෙබ් බවට පත් වෙනවා. එයා ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව ප්‍රතික්‍රියා දක්වනවා. සාමාන්‍ය පිළිවෙලේ වෙන්නේ ඕකයි. ඉතින් එතකොට එයාට මේ හිතේ පහළ වෙච්ච රාගය සම්බන්ධයෙන්, ඇල්ම සම්බන්ධයෙන්, කාමච්ඡන්දේ සම්බන්ධයෙන් නිවරදිව දැකගැනීමේ ශක්තියක් නැහැ. ඒ වෙනුවට එයා දැනටමත් හිතේ කාමච්ඡන්දය ඔඩුදුවලා තියෙනවා, උත්සන්න වෙලා තියෙනවා. එයා ඒකට වහල් වෙලා සම්පූර්ණයෙන්ම ඒ කාමච්ඡන්දයට අනුරූපව වහලෙක් වගේ කටයුතු කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා සාමාන්‍ය ලෝකයේ ඕක තමයි සිද්ධ වෙන්නේ. අපේ විවිධාකාර මනස්වල, ඒ පුජ්‍යල මනස්වල ඒ විදිහට ආසාවන් පහළ වෙනවා. ඒ ආසාවන් සන්තර්පණය කර ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දැන් මෙතෙන්දී ඊට වඩා වෙනස් දැක්මක් අපිට දැනගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි හිතේ පහළ වෙච්ච කාමච්ඡන්දය කාමච්ඡන්දය වශයෙන් තේරුම් ගැනීම. ඒක මේ මගේ කාමච්ඡන්දය නෙමෙයි, ඒක මම නෙමෙයි, ඒක මගේ ආත්මයක් නෙමෙයි, ඒක ඇවිල්ලා හුදෙක් කාමච්ඡන්දය. ඉතින් එතකොට මෙතෙන්දී නැවතත් අපිට අරමුණක් වශයෙන් තේරුම් ගැනීමේ සංසිද්ධිය මතක් කරගන්න වටිනවා. ඒකයි අර ක්‍රමානුකූල ප්‍රතිපදාවක, ක්‍රමානුකූලව භාවනාවේ යෙදීමක තියෙන වටිනකම. මොකද එකපාරටම දැන් මේක කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ එයා කායනුපස්සනාවක, වේදනානුපස්සනාවක යෙදිලා නැත්තම්. මොකද ඒ අභ්‍යාසය, ඒ හැකියාව අපි ක්‍රමානුකූලව වර්ධනය කරගෙන ආපු හැකියාවක්. ඒ හැකියාව බොහොම සූක්ෂම මට්ටමින් යොදා ගැනීමක් තමයි මේ ධම්මානුපස්සනාවදී තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය වඩනකොට එයා ආශ්වාසයක් වශයෙන් තේරුම් ගන්නවා. ප්‍රශ්වාසයක් වශයෙන් තේරුම් ගන්නවා. අපි හිතමු ආශ්වාසයක නම් එයාට එක නාස්පුඩුවකින් ඇතුල් වෙනවා, ප්‍රශ්වාසයක් නම් වෙනත් නාස්පුඩුවකින් ඇතුල් වෙනවා. නැත්නම් ආශ්වාසයක් නම් ටිකක් ගැඹුරට දැනෙනවා, ප්‍රශ්වාසයක් කෙටිවෙන් දැනෙනවා, සැහැල්ලුවට දැනෙනවා. නැත්නම් ආශ්වාසයේ සිසිල්ව දැනෙනවා, ප්‍රශ්වාසයේ උණුසුම්ම දැනෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන දැන් කෙනෙක් පුජ්‍යලයක් කරන දෙයක් නෙමෙයි, මෙතන හුදු හේතුඵල දහමක් වශයෙන් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒතර යෝගාවචරයට පුළුවන් ඒ ක්‍රියාවලියෙන් බැහැර වෙලා ඒ ක්‍රියාවලිය දිහා බලන්න. අපි කියනවා පරතෝ බැල්මකින් බලනවා කියලා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලනවා. ඒක නිකන් මගේ දෙයක් නෙමෙයි, මේකයිලා සංසිද්ධියක්. හේතුඵල දහමක් අනුව ක්‍රියාත්මක වෙන සිදුවීමක්. ඒ සිදුවීමෙන් අයින් වෙලා සිදුවීම දිහා බලනවා. එතකොට අපිට තේරෙනවා මෙතන යම් භෞතික ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒ වගේම මේ භෞතික ක්‍රියාවලිය ගැන දැනුවත් වෙන මානසික ක්‍රියාවලියක් තියෙනවා. එතන රූප ධර්ම තියෙනවා. ඒ රූප ධර්ම ගැන දැනුවත් වෙන නාම ධර්ම තියෙනවා. එතකොට මෙන්න මේ වෙන්කර දැන ගැනීම අතිශය වැදගත්. ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළට රිංගගන්නේ නැතුව, ඒක අල්ලගන්නේ නැතුව, ඒක පරාමර්ශණය කරන්න යන්නේ නැතුව, ඒකට බැසගන්නේ නැතුව, ඒකට අහු වෙන්නේ නැතුව කෙනෙකුට පුළුවන් නම් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න. ඔන්න ඔය හැකියාව දිගින් දිගටම සතිපට්ඨානය තුළ අත්‍යවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙනවා හැම තිස්සෙම සංසිද්ධියෙන් බැහැර වෙලා අඩියක් පස්සට කළා, අඩියක් පස්සට තියලා ඒ සංසිද්ධිය දිහා හරිනේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න. එතකොට තමයි අපිට පුළුවන් ඒකේ තියෙන වැරදි ටික හඳුනගන්න, ඒකේ තියෙන චරණය තේරුම් ගන්න, හැසිරීම තේරුම් ගන්න, ඒකේ විවිධාකාර පැතිකඩ හඳුනගන්න, එයාගේ සියලු පැති අනුව එයාව වටහා ගන්න. අපිට පුළුවන් වෙන්නේ ඔන්න ඔය වගේ ඒ සිද්ධ වෙන සංසිද්ධියෙන් බැහැර වෙලා හුදු නිරීක්ෂකයෙක් වෙලා ඒ දිහා බැලුවොත් පමණයි. ඉතින් ඒ නිසායි මෙතෙන්දිත් දැන් මේ වෙලාවේදී හිතේ කාමච්ඡන්දයක් පහළ වෙලා තිනවා. ඔන්න මේ වෙලාවේදී හිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න. අත්තිමේ කාමච්ඡන්දෝති පජානාති. මේ වෙලාවේදී ඔන්න මේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න. හැබැයි යම් වෙලාවකදී හිතේ කාමච්ඡන්දයක් නැත්තම්, දැන් අපි කාමච්ඡන්දයක් කියලා කියන්නේ අපි තුමු රූපයකට තියෙන ඇල්මක්, සද්දයකට තියෙන ඇල්මක්, රසයකට තියෙන ඇල්මක්, මේ සුවඳකට තියෙන ඇල්මක්, යම්කිසි හොඳ ස්පර්ශයකට තියෙන ඇල්මක්, මොන හරි හොඳ හිතට ආපු යම්කිසි අරමුණකට තියෙන ඇල්මක්. මේ විදිහට අපිට මේ දෙයකට තියෙන ආසාව, ඇල්ම, රාගය, ආලය, ප්‍රේමය, මේ මොන නම් වලින් කිව්වත්, තණ්හාව, මේ මොන නම් වලින් තිබුණත් කිව්වත්, ඔය පංචකාමයන් ගැන විශේෂයෙන්ම තියෙන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒ ප්‍රධාන පංචකාමයන් ගැන අපේ හිතේ පහළ වෙන ආසාවට අපිට කාමච්ඡන්දය කියලා කියන්න පුළුවන්. එතකොට අපි හිතේ පහළ වෙන ඒ නීවරණයක් වශයෙන්ම ඔන්න තේරුම් ගත්තා. ඒක මම නෙමෙයි, ඒක මගේ නෙමෙයි, ඒක මගේ ආත්මයක් නෙමෙයි, ඒක ඇවිල්ලා හුදෙක් කාමච්ඡන්දයක්. එතකොට මෙන්න මේ කාරණාව අතිශය වැදගත්. හිතේ දැන් කාමච්ඡන්දයක් තියෙනවා, හිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න. හැබැයි හිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැන් තමන්ව පහත් කළා සලකන්නේ නැහැ. දැන් මම මෙච්චර සිල් අරන් තියෙනවා, මම මෙච්චර මහන වෙලා ඉන්නවා, මම මේ විදිහට සීලයක් සමාදන් වෙලා ඉන්නවා, මම දැන් අම්ම කෙනෙක්, මම දැන් තාත්තා කෙනෙක්, මම දැන් වැඩිහිටියෙක්, මේ වගේ කාමච්ඡන්දයක් ඇයි මේ හිතේ පහළ වුනේ කියලා එහෙම තමන්ව පහත් කළා සලකන්නේ නැහැ. ඒ වෙනුවට මේ හිතේ කාමච්ඡන්දයක් පහළ වෙලා තියෙනවා කියලා කාමච්ඡන්දයෙන් අයින් වෙලා කාමච්ඡන්දයේ දිහා බලනවා. ඒතර මෙන්න මේ කාරණාව අතිශය වැදගත්. ඊට පස්සේ අපි හිතමු හිතේ යම් වෙලාවක කාමච්ඡන්දේ නැහැ. එතකොට හිත දිහා බැලුවොත් එයාට තේරෙනවා මේ වෙලාවේදී හිතේ කාමච්ඡන්දයක් නැහැ. එතකොට තියෙන්නේ කාමච්ඡන්දෙන් තොර වූ සිතක්. එතකොට එයා ක්‍රමානුකූලව භාවනාව වඩාගෙන ආවනම්, සතිපට්ඨානය දිනු කරගෙන ආවනම්, එයාට මේ කාමච්ඡන්දයෙන් තොර වෙච්ච හිත එච්චර මේ හඳුනගන්න අපහසු නෑ. මොකද දැන් අපි ආනාපාන සතියක් දිනු කරගෙන යනකොට උනත් එයාගේ හිතේ ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ල සමනය වුණාම හොඳට අපි තුමු මුල මැදාග බලලා ඒක තැම්පත් වුණාට පස්සේ හිතේ තියෙන බොහොම සංසිඳිච්ච ගතියක්. එතෙන්දි කාමච්ඡන්දයක් නෑ. එතකොට කාමච්ඡන්දයක් නැති අවස්ථා ඕන තරම් අපේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයෙකුට මේ කාමච්ඡන්දයක් නැති සිත බොහොම පහසුවෙන් හඳුනගන්න පුළුවන්. ඉතින් එතකොට තමන්ට තේරෙනවා එතකොට මේ හිත දිහා ආපස්සට හැරිලා බලන බැල්මක්, ප්‍රත්‍යවේක්ෂණයක් මේ ධම්මානුපස්සනාවේ මේ කොටසදී දැක ගන්න පුළුවන්. කාමච්ඡන්දයක් තියෙනකොට කාමච්ඡන්දයක් තියෙන බව දැනගන්නවා මේ මොහොතේදී, අත්දැකීමක් වශයෙන්, ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඒක දැනගන්නවා, නැතිකොට නැති බව දැනගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ විදිහට යම්කිසි කෙනෙක් තමන්ගේම හිතේ පහළ වෙච්ච ඒ කුමක් හෝ ක්ලේශයක් ඒ ආකාරයෙන්ම දැනගන්නවා නම් ඒකමයි මේ දහමේ තියෙන සන්දිට්ඨික ස්වභාවය. සන්දිට්ඨික සූත්‍රය කියලා සූත්‍ර කීපයක් එනවා. ඒ සන්දිට්ඨික සූත්‍රවල බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අන්න ඒ කාරණාව. කියන්නේ මේ මොහොතේදී මේ සිතේ යම් අකුසලයක්, යම් කිසි නීවරණයක් පහළ වෙලා තියෙනවා නම් ඒ බව ඒ මොහොතේදී දැනගත්තා නම් එතනමයි එහෙනම් මේ ධහමේ තියෙන සම්දිට්ඨික බව, සාන්දෘෂ්ටික ස්වභාවය. ඒකට ආයි කල් යන්න දෙයක් නැහැ. ආයි දැන් කළා අනාගතයේදී ලබන අත්දැකීමක් නෙමෙයි. මේ මොහොතේදී මේ දැම්ම දැනගත්තා. එතකොට මේ තරම් සාන්දෘෂ්ටික බවක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ අන්තර්ගත වෙනවා. දැන් කෙනෙක් මේක දිනු කරන්න දිනු කරන්න දැන් එයා අත්දකිනවා කාමච්ඡන්දයෙන් තොර වූ සිතක්. සංසුන් වෙච්ච හිතක්, නිවිච්ච හිතක්. කොහෙවත් ඇලිච්ච නැති හිතක්. කොහෙවත් පැටලිච්ච නැති හිතක්. දැන් එයා අපි හිතමු මේ විදිහට කොහෙවත් පැටලිච්ච නැති සිතකින් වාසය කරනකොට ඔන්න කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් හටගන්නා ආකාරය මුල් අවස්ථාවේදී මෙයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් කලින් තිබුණා කිසිම කාමච්ඡන්දයකින් වර්ණ ගැන්විච්ච නැති සිතක්. හැබැයි මොකක් හෝ හේතුවකට අපි දුන් රූපයක් දැක්කා, සද්දයක් ඇහුණා, කුමක් හෝ වෙන්න පුළුවන්. ඒ කුමක් හෝ ඒ යම්කිසි පිටතින් පැමිණි හෝ ඇතුළතින් හෝ පැමිණි යම්කිසි උත්තේජනයක් නිසා ඔන්න මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දේ ඔන්න දැන් හට ගන්නවා. මේ හට ගන්නා ආකාරයත් කෙනෙකුට දැක ගන්න පුළුවන්. එතකොට ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතු කරනවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානා. දැන් කලින් තිබුණේ නැහැ කාමච්ඡන්දයක්. කලින් තිබුණේ බොහොම පිරිසුදු සිතක්, කොහෙවත් ඇලිච්ච නැති සිතක්, උපාදාන නොකළ සිතක්, පිරිසුදු සිතක්. හැබැයි දැන් ඔන්න කාමච්ඡන්දයක් හට ගන්නවා. එතකොට මේ හට ගන්නා කාමච්ඡන්දේ දිහා බලන්නත් දැන් මේ යෝගාවචරයට පුළුවන් වෙලා. දැන් ඇත්තටම පින්වත්නි මෙතෙන්දී දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. දැන් සතිය දිනු වෙලා නැත්තම්, එයා ක්‍රමානුකූලව සතිපට්ඨානෙ දිනු වෙලා නැත්තම්, එයාට මේ දක්ෂතාවය ඇති කරගන්න කාලයක් ගත වෙනවා. මොකද අර සතිය වර්ධනය වෙලා නැති නිසා, හිතේ සංවේදී භාවය අඩු නිසා, හිතේ පිරිසුදු බව අඩු නිසා ඒ හිත කැළඹිලා තියෙන්නේ කොයි වෙලෙත්, නීවරණ වලින් බැටකමින් ඉන්නේ කොයි වෙලෙත්. ඒ නිසා එයාගේ හිතේ කාමච්ඡන්ද නීවරණයන් පහළ වෙද්දී එයාට ඒ මුල් අවස්ථාවේදීම දැක ගන්න බෑ. සතිය තාම දුර්වලයි. ඉතින් ඒ නිසා ඒ කාමච්ඡන්දේ දැක ගන්න වෙන්නේ යම්කිසි උච්ඡන්න මට්ටමකදී. හැබැයි එයා තව තව සතිය දියුණු කරන්න දියුණු කරන්න එච්චර දුර යන්නේ නැතිව ඊට මෙහා මට්ටමකදී යාට ඒක හසු වෙනවා. ඒකත් යාට තේරුම් යනවා. ඉතින් මේ ප්‍රවණතාවයේ තව තව වැඩෙන්න වැඩෙන්න. එහෙම නැත්නම් මේ දක්ෂතාවයේ තව තව කෙනෙක් තුළ දියුණු වෙන්න. ඒකට අරතරන් දුර යන්නේ නැතුව ඊට වඩා කෙටි කෙටි මට්ටම් වලදී, මුල් මට්ටම් වලදී යාට හම්බ වෙන පටන් ගන්නවා. අපි මෙහෙම උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් කලින් නම් කාමච්ඡන්දයක් යාගේ හිතේ පහළ වුණා කියලා තේරුම් ගියේ තහිත රාගෙට අහු වුණා, රාගෙට වැටුණා, මම වහලෙක් වුණා, කාමච්ඡන්දේ නැත්නම් රාගේ වහලෙක් වුණා කියලා එයාට තේරුණේ අපි තුන වීතික්‍රමණයක් වුණාට පස්සේ. එයා එක්ක නරක වැඩක් කළා, එයාට නොගැලපෙන වැඩක් කළා, නොගැලපෙන වැඩක් කරලා පසුතැවෙනකොට තමයි තේරුණේ මම සම්පූර්ණයෙන්ම මේ රාගේ වහලෙක්ව කටයුතු කළා කියලා තේරෙනවා. ඉතින් ඒවිලා බොහොම දුර්වල මට්ටමක්. ඒවිලා කිසිම සතියක් තාම හදාරපු නැති, අද්දකින් මේ සතියක් දියුණු කරපු නැති, සීලය ආරක්ෂා කරගන්න බැරි වෙච්ච මට්ටම තමයි අපි කතා කරන්නේ. හැබැයි කෙනෙක් උත්සාහවන්ත වුණොත් ඊට පස්සේ සීලයක් ආරක්ෂා කරන්න ඔන්න එයාගේ හිතේ රාගයක් දැන් පහළ වෙලා තියෙනවා. හැබැයි වීතික්‍රමණේ උනේ නැහැ. එයා අපි හිතමු ඒ තුන්වෙනි සිල්පදේ කඩන්න ගියේ නැහැ. බ්‍රහ්මචාරී සිල්පදේ කඩන්න ගියේ නැහැ. එතකොට අන්න කාමච්ඡන්දය හැබැයි තියෙනවා. හැබැයි වීතික්‍රමණයක් උනේ නැහැ. ඉතින් තවත් මට්ටමක්. හැබැයි තව තව එයා දැන් භවනාවක් දියුණු කරන්න. එයාට අන්න එච්චර දුර යන්නෙත් නැතුව ඒ හිත කාමච්ඡන්දයෙන් දැවෙන මට්ටමට, උඩුදූප මට්ටමට එන්නේ නැතුව ඊට මෙහා මට්ටමකදී අන්න එයාට දැන් හම්බ වෙනවා. ඒක දැක ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ හිතේ කාමච්ඡන්දය දැන් පහළ වෙනවා කියලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තවත් දිනු වෙන්න ඒ හැකියාව දිනු වෙන්න ඒ මුල් අවස්ථාවන් වලදී නැත්නම් ආරම්භක මට්ටමේදීම කාමච්ඡන්දය දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ උත්කෘෂ්ඨ මට්ටමක් තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට ඒ යෝගාවචරයට පුළුවන් කාමච්ඡන්දය තොර වූ සිතක් හඳුනගන්න. දැන් මේ වෙලාවේදී කාමච්ඡන්දේ නැහැ. හිතේ රාගයක් නැහැ. හිතේ ඇල්මක් නැහැ. ආසාවක් නැහැ. උපාදානයක් නැහැ. තණ්හාවක් නැහැ. කලන්නේ පිරිසුදු සිත හඳුන ගන්න. උපේක්ෂා සහගත සරල තැම්පත් වෙච්ච සිත හඳුන ගන්න. ඒ හඳුනගෙන යාට දැන් ඒක පුරුදුයි. ඒකේ වාසය කරද්දී ඔන්න යම් හේතුවක් නිසා හිතේ කාමච්ඡන්දයක් පහළ වෙනවා. දැන් මේ මුල් මට්ටමේදීම මුල් පියල්ෙදීම අන්න යාට හම්බ වෙනවා කාමසිතුවිල්ලක් පහළ වීම. ඉතින් මෙන්න මේ මට්ටම තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට මේක එක සිතුවිල්ලක් නෙමෙයි, සමහර සිතුවිලි කීපයක් වෙන්න පුළුවන්. ඒකේ අපේ සතිය දියුණු වෙච්ච මට්ටම අනුව ඒක තීරණය වෙනවා. එතකොට සතිය තව තව දියුණු වෙන්න හිතේ සම්පජඤ්ඤය හොඳට වැඩෙන්න වැඩෙන්න ඒ මුල් මුල් මට්ටම් වලින්ම ආරම්භක මට්ටම් මට්ටමේදීම මේ කාමච්ඡන්දය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට ඒ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. ඊට පස්සේ පෙන්නනවා යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහණං හෝති තංච පජානාති. දැන් එයා මේ පහළ වෙච්ච කාමච්ඡන්දයට උල්පන්දම් දෙන්න ගියේ නැත්තම්, අනුග්‍රහ කරන්න ගියේ නැත්තම්, ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන් නම්, එතකොට මේ කාමච්ඡන්දයට ලැබෙන පෝෂණය අහිමි වෙනවා. මොකද මේ කාමච්ඡන්දේ පෝෂණය කරන්නේ අපිමයි. අපේ තියෙන හිතේ ශක්තිය උකහාගෙන තමයි මේ කාමච්ඡන්දේ තව තව වර්ධනය වෙන්නේ. නමුත් අපිට මේ වෙලාවේදී පුළුවන් වුණා කාමච්ඡන්දයෙන් අයින් වෙලා කාමච්ඡන්දේ වශයෙන් ඒ සම්පූර්ණ සිද්ධිය දැක ගන්න, මුල් අවස්ථාවේදීම දැක ගන්න. ඉතින් එතකොට කාමච්ඡන්දේට ඉතින් යණේනම නැතුණා කියලා කියන්න පුළුවන්. දැන් මේක යම් කිසි හේතුවක් නිසා පහළ වුණා. හැබැයි අපෙන් කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි අපිව පහත් කරන්න යන්නෙත් නැහැ ඔන්න කාමච්ඡන්දයක් පහළ වුණා කියලා. අපි බොහොම මධ්‍යස්තව බොහොම මුරුදු අන්දමින් මේ කාමච්ඡන්දය දිහා බලනවා. ඒක දිහා මේ යක්ෂයෙක් ප්‍රේතෙක් ආවා කියලා බලනවා නෙමෙයි, මේ හුදෙක් කාමච්ඡන්දයක් පහළ වුණා කියලා හිතේ ආතතියක් ගොඩනගාගන්නේ නැතිව බොහොම මුරුදු ආකාරයෙන් හොඳ සතියකින්, හොඳ ප්‍රඥාවකින්, හොඳ ලැහැස්ති මනසකින්, පිහිටාගත්ත මනසකින් කාමච්ඡන්දය දිහා බලනවා, සතිමත් වෙනවා, දැනුවත් වෙනවා. ඉතින් එතකොට ඒ කාමච්ඡන්දය අපෙන් පෝෂණයක් නොලබා හිත අතහැරලා යනවා. ඉතින් මේ හැම ධර්මතාවයකම තියෙන ස්වභාවය තමයි එතකොට ඒවැය හට ගැනීමක් පේන්න තියෙනවා, ඒවැය අවසන් වීමක්, වැය වීමක්, ක්ෂය වීමක්, නිරුද්ධ වියාමක් පේන්න තියෙනවා. දැන් එතකොට ඒ తත්වයේ යෝගාවචරයට පහසුවෙන් දැක ගන්නත් පුළුවන්. මොකද දැන් කලින් වගේ නෙමෙයි හිතේ යම්කිසි ඉඩ කඩක් තියෙනවා. කලින් නම් එක අරමුණක් කරෙන්න තවත් අරමුණක්, නැත්නම් එක සිතුවිල්ලක් කරෙන්න තවත් සිතුවිල්ලක්, තවත් සිතුවිල්ලක්, තවත් සිතුවිල්ලක්. මේ විදිහට වැල්වැල් දිගට 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 හිතේ සිතුවිලි පහළ වෙනවා. ඉතින් ඒක හිත බොහොම වික්ෂිප්ත මනසක් කියලා කියන්න පුළුවන්. ව්‍යාකූල මනසක් කියලා කියන්න පුළුවන්. නමුත් කෙනෙක් සතිපට්ඨානෙ දියුණු කරන්න දියුණු කරන්න එයාගේ හිතේ ඒ තියෙන වික්ෂිප්ත භාවය, නොසන්සුන් භාවය ටික ටික අඩු වෙලා හිත සන්සුන් වෙන්න පටන් ගන්නවා. හිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය යාට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා. දැන් අරතරම් වේගයෙන් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතමු උදාහරණයක් වශයෙන් කියනවා නම් කලින් ඔන්න විනාඩියකට සිතුවිලි 100ක් පහළ වුණා. ඊට පස්සේ තවත් ටිකක් දියුණු කරගෙන යනකොට විනාඩියට ඔන්න සිතුවිලි 75යි. ඊට පස්සේ අපි තුන් විනාඩියට සිතුවිලි 60යි. ඊට පස්සේ විනාඩියට සිතුවිලි 50යි, විනාඩියට සිතුවිලි 30යි, විනාඩියට සිතුවිලි 20යි, විනාඩියට සිතුවිලි 10යි. ඉතින් ඔය වගේ පොඩ පොඩ අඩු වේගන එනකොට එයාට තේරෙනවා මේ සිතුවිලි අතර පරතරයක් තියෙනවා. මේ සිතුවිලි කියන්නේ එක ධාමයක් නෙමෙයි, මේවා කැඩි කැඩි යන්නේ. එකක් කරන්නේ එකක්. සෑම සිතුවිල්ලකම එතකොට හට ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. සෑම සිතුවිල්ලක්ම එන ගතියක් තියෙනවා, ඒ වගේම යන ගතියකුත් තියෙනවා. ඒ වගේම ඒ සමහර ඒවා ගියාට පස්සේ පුංචි ඉඩකඩකුත් තියෙනවා. සිතුවිල්ලකින් තොර බවකුත් තියෙනවා. ඉතින් සිතුවිලි වලින් තොර දැනුවත් බවක්, සතිමත් බවක්, සංසිඳිච්ච බවක්, නොඇලුණු බවක්, සරල බවක්, එහෙම එකකුත් තියෙනවා. අන්න යෝගාවචරය මේ තමාගේම සිත දිහා බොහොම සියුම්ව දකින්න දකින්න මේ කියපු කාරණා එයාට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරෙන්න ඕනේ. මේක මේ මං කිව්වට අදහන එකක් නෙමෙයි. තමන්ගේම සිත දිහා මේ බලමින් මේ සතිපට්ඨානය වඩනකොට මේ සිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ යෝගාවචරයාට තමන්ගේ දෙයක් වශයෙන් තේරෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ කියන මේ ධම්මානුපස්සනා කොටස පිරිසුදු වෙන්නේ. ඒ කියන්නේ යාට සිතුවිලි, මේ කාමච්ඡන්ද සිතුවිලි වලින් තොර සිතක් යා අත්දකිනවා. සංසුන් සිතක්, සමනය වෙච්ච සිතක්. හැබැයි යම්කිසි උත්තේජනයක් කරහා එහෙන් රූපයක් දැකලා කණෙන් සද්දයක් අහලා ඒ යම්කිසි උත්තේජනයක් කරහා ඔන්න ආයෙත් ඒ කලින් නොතිබූ කාමච්ඡන්දයක් හටගන්නවා. ඉතින් ඒකත් එයා දැනගන්නවා. ඉතින් ඒක දැනගනිද්දි බොහොම යාට දැන් පහසුයි මේ මුළු චිත්‍රයට පේනවා. ඊට පස්සේ ඒක පෝෂණය කරන්න ගියේ නැති නිසා ඒකට බය වෙන්න ගියේ නැති නිසා අනේක හිත අතහැරලා යනවා. ඉතින් එතකොට බුදුහාඳුරෝ කියනවා උපන්නස්ස කාමච්ඡන්දස්ස පහණං හෝති තංච පජානාති. ඔන්න මේ උපන් කාමච්ඡන්දේ දුර වෙලා ගියා ඒකත් දැනගත්තා. යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් කාමච්ඡන්දේට ওই විදිහට නිවරදිව මුහුණ දුන්නා නම් දැන් ටික කාලයක් හෝ ඒ කාමච්ඡන්දය නැවත සිතේ පහළ වෙන්නේ නැහැ. අපි නැවත නැවත මේ කටයුත්ත කරා නම් ටික වෙලාවක් දැන් හිත ඒ කාමච්ඡන්දය අපේ හිත අතහැරලා යනවා. ටික වෙලාවක් හෝ ඒ කාමච්ඡන්දේ පහළ නොවි තියෙනවා. ඉතින් ඔකේ උත්කෘෂ්ඨම මට්ටම තමයි සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දය අපේ සිතින් මුලිනුපුටා දැමීම. ඊට මෙහාදී කෙනෙකුට අධ්‍යය ගන්න පුළුවන් తాවකාලිකව ටික වේලාවකට දැන් කාමච්ඡන්දයෙන් සිත නිදහස් වුණා. ඒ ආපු කාමච්ඡන්දේ බැහැර වුණා, අයින් වෙලා ගියා. ඊට පස්සේ කාමච්ඡන්දේ ආවේ නැහැ. ඔන්න ඔකත් එතකොට මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ව්‍යාපාදේ ගැන විස්තර කරනවා ඒ අන්දමින්ම. සන්තං වා අජ්ජත්තම් ව්‍යාපාදං අත්ථිමේ අජ්ජත්තම් ව්‍යාපාදෝති පජානාති. දැන් යම් අවස්ථාවක හිතේ ව්‍යාපාදයක් තියෙනවා, තරහවක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. ඒ වෙලාවේදී ද්වේෂයක් තියෙනවා කියලා දැනගන්න. ඒතර මේ පතා කරන්නේ අර මූලික මට්ටම. තාම අර මේ යෝගාවචරයට මේ මුල් පියල්ලෙම නැත්නම් අර මුල් සිතුවිල්ලෙම අඳුනගන්න බැහැ. යම්කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි යා අඳුනගන්නේ ආ දැන් නම් කේන්ති ගිහිල්ලා. දැන් නම් තරහ ගිහිල්ලා. දැන් හිතේ නොරුස්නා ගතිය පහළ වෙලා කියලා ඒ යම්කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි යාට තාම හම්බ වෙන්නේ. හැබැයි ඒක දැන් පෝෂණය නොකිරීම නිසා යා දැන් බැහැර වුණා. මොන දැන් හිත ව්‍යාපාදෙන් නිදහස්. දැන් කේන්තියෙන් නිදහස්, තරහවෙන් නිදහස්, ද්වේෂෙන් නිදහස්. ඒකත් දැනගන්නවා. අසන්තං වා අජ්ජත්තම් ව්‍යාපාදත් නත්තිමේ අජ්ජත්තම් ව්‍යාපාදෝති පජානාති. ඊට පස්සේ දැන් ඕක තව තව දියුණු වෙන්න දියුණු වෙන්න යාගේ හිත දැන් හොඳට සංවේදී, හොඳට අවදි සිහියකින් වාසය කරනවා, අවදිමත්ව වාසය කරනවා, හිත දිහා බලමින් වාසය කරනවා. ඉතින් එතකොට කලින් නොතිබිච්ච ව්‍යාපාදයක්, නොරුස්නා ගතියක්, තරහවක්, කේන්තියක් ඔන්න අලුතෙන් හටගන්නකොට අන්න ඒකත් එයා දැනගන්නවා. යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති. අපි හිතමු එයාගේ හිතේ තිබුණේ බොහොම සංසුන් ගතියක්, තරහවක්, කේන්තියක් තිබුණ නැහැ. හැබැයි අම්කසේ තමන් අකමැති කෙනෙක් ඉස්සරහට එනවා. එතකොට අන්න ඒ කලින් නොතිබිච්ච නොරුස්නා ගතියක් හිතේ පහළ වෙනවා. හැබැයි මෙයා හිත ගැන අවධානයෙන් ඉන්න, මේ විදිහට සතිය දියුණු කරපු, මේ විදිහට සතිපට්ඨානයක් වඩපු කෙනෙක් නම් මේ අපි හිතමු යමින් ඉඳද්දි, ගමන් කරමින් ඉඳද්දි තමයි මේ යම්සේ තවන් අකමැති කෙනා ඉස්සරහට හම්බ වුනේ. හැබැයි මේ හිතේ ඒ නොනුස්නා ගතියක් කලින් නොතිබී දැන් ඔන්න හටගත්තා කියලා එයාට ඒ මොහොතේදී තේරෙනවා. මොකද හිත ගැන අවධානයෙන් තමයි එයා දැන් කටයුතු කරන්නේ කොයි වැඩේ කළත්. එතකොට අපිට තේරෙනවා මේ කලින් නොතිබිච්ච ව්‍යාපාදයක්, තරහවක් ඔන්න හටගත්ත ආකාරය යා හඳුනගත්තා. දැන් ඒක හැබැයි පෝෂණය කරන්න යන්නේ නැහැ. එයා වැරදි, මම නිවැරදි, යාමට මෙහෙම කරා, යාමට මෙහෙම කරා, මගේ යාළුවාට මෙහෙම කරා, එහෙම කිය කිය ව්‍යාපාදයේ තරහව පෝෂණය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙන් අයින් වෙලා ව්‍යාපාදයේ ව්‍යාපාදයේ වශයෙන් දැනගන්න. එතකොට අපිට තේරෙනවා බුදුහාඳුරෝ කියන ඊළඟ කොටස යථාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහණං හෝති තංච පජානාති. ඉතින් අපි මේක සාධාරණීකරණය කරන්න ගියේ නැති නිසා, අපි හරියා වැරදි කියලා මේ ද්වේෂය සාධාරණීකරණය කරන්න ගියේ නැති නිසා, අපි ඒකට උල්පන්දම් දෙන්න ගියේ නැති නිසා, අනුග්‍රහ කරන්න නැති නිසා, දැන් අන්නේ උපන් ව්‍යාපාදය, තරහව එහෙම බැහැර වෙලා යනවා. ඒක නිකන් දිය වෙලා, බොඳ වෙලා යනවා. දැන් ආයෙත් ඔන්න හිත නිදහස්, ව්‍යාපාදෙන් නිදහස්, තරහවෙන් නිදහස්. යථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට මේ බැහැර වෙච්ච ව්‍යාපාදය දැන් ටික වෙලාවක් ආපහු එන්නේ නැහැ. ඉතින් එතකොටත් අන්න යම්කිසි සංසිඳීමක් තියෙනවා, ව්‍යාපාදයෙන් තොර සිතක් තියෙනවා. ඒකත් එතකොට යෝගාවචරය තේරුම් ගන්නවා. ඊට පස්සේ ඊළඟ නීවරණය ගැන විස්තර වෙනවා. සන්තංවා අජ්ජත්තං තීන මිද්දං අතිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. හිතේ යම්කිසි මැලි බවක්, ඔතෑණි ගතියක්, හිත සැඟවිච්ච ගතියක්, කම්මැලි ගතියක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒක දැනගන්න. ඊට පස්සේ එහෙම නැතුව හොඳට තැම්පත් වෙච්ච ගතියක්, හොඳ මේ වීරවන්ත ගතියක් හිතේ තියෙනකොට අන්න ඒකත් දැනගන්න. යම්කිසි වෙලාවක හිත බොහොම සංසුන්ව තිබුණා, ඒක මේ කම්මැලි ගතියක් තිබුණේ නැහැ, උදාසීන ගතියක් තිබුණ නැහැ, මේ මොකක්කෝ හේතුවකට උදාසීන ගතියක් කොහොමද දැන් පහළ වෙනව? අපි හිතමු අපි තවල් ආහාරයෙන් පස්සේ ඔන්න කලින් නොතිබිච්ච උදාසීන ගතියක් ඔන්නියම් පහළ වෙනවා ගගේ තමයි තේරෙන්නේ. ඈනුමක් යනවා, පොඩ්ඩක් ඇහැ වැහින්න වගේ හදනවා, නිදිගත ගතියක් එනවා. අන්න කලින් නම් එහෙම තිබුණ නැහැ, කලින් හොඳට මේ පිවිදිච්ච මනසකින් හිටියේ. දැන් හැබැයි ටිකක් ඔතෑණි ගතියක්, කම්මැලි ගතියක්, උදාසීන ගතියක් ඔන්න පහළ වෙනවා. ඒකත් අන්න යෝගාවචරය තේරුම් ගන්න. එතකොට යථාච මෙතන ඊළඟට කියනවා අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නැති මේ අජ්ජත්තං තීන මිද්දං ති පජාන. එතකොට තීන මිද්දේ නැති වෙලාවකදී, හොඳට වීරවන්ත වෙලාවකදී, හිත ප්‍රසන්න වෙලාවකදී, වැඩක් කරන්න තරම් ජවයක් තියෙන වෙලාවකදී ඒ බවත් තේරුම් ගන්නවා. කලින් නොතිබිච්ච තීන මිද්දයක් පහළ වෙනකොට ඒකවත් තේරුම් ගන්නවා. හැබැයි දැන් ඒක ඒ ආකාරයෙන් තේරුම් ගැනීම නිසා, ඒකට අහු වෙන්නේ නැති නිසා අන්න තීන මිද්දයක් බැහැර වෙලා යනවා. මේ තීන ඔතෑණි ගතිය, කම්මැලි ගතිය, උදාසීන ගතිය ඒකටත් අපි අනුබල නොදුන් නිසා අන්න ඒක බැහැර වෙලා යනවා. එතකොට කියන යථාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහණං හෝති තංච බජානාති. දැන් ඔන්න ඒක බැහැර වුණා. හැබැයි දැන් ටික වෙලාවකට ආයිත් අර හිතේ ප්‍රසන්න බව, උද්‍යෝගිමත් බව ඉතුරු වෙලා තියෙනවා. දැන් ආයි ඔතෑණි ගතිය, කම්මැලි ගතිය ආවේ නැහැ. අන්න පහණං පහීනස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඉතින් මේකේ උත්‍ෘෂ්ඨම මට්ටම කියන්නේ ඉතින් රහත් වෙන මට්ටමක්. ඊට මෙහා දිත කොට යෝගාචරයට හඳුන ගන්න පුළුවන්. දැන් මේ තීන මිද්දේට නිවරදිව තම මුහුණ දුන්නා. ඒක ඒ ආකාරයෙන්ම හඳුනගත්තා. ඒ නිසා ඒ තීන මිද්දේ බැහැර වුණා. ඒ ආකාරයෙන්ම ඊළඟ නිවරණ ගැනත් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං අතිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං පජානාති. හිතේ තියෙනවා උද්දච්ච කුක්කුච්චය. උද්දච්චය කියලා කියන්නේ හිතේ තියෙනවා යම්කිසි විසිරිච්ච බවක්. හිත නිකන් එහෙ මෙහෙ දුවනවා. එයාට නිකන් ඉන්න බැරි ගතියක්. නිකන් ඔහේ සිල්ලර සිතුවිලි ඔස්සේ යන ගතියක් හිතේ තියෙනවා. වික්ෂිප්ත ගතියක් තියෙනවා. ඊළඟට සමහරවිට කුක්කුච්චය කියලා කියන්නේ මේ හිතේ තියෙන නිකන් මේ පසුතැවෙන ගතියක්. වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා, කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා, අනාගතේ කරන්න බැරි වෙයිදෝ කියලා පසුතැවෙනවා, දැන් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. මේ කුමන හෝ අන්දමකින් වෙච්ච දේවල්, කරන්න ගිය දේවල්, කරගන්න බැරි වෙච්ච දේවල් අල්ලගෙන හිතේ යම්කිසි පසුතැවීමක් තියෙනවා නම් අන්න ඒකට කුක්කුච්චය කියලා කියනවා. එතකොට කොයි හෝ වෙලාවකදී හිතේ ඉබඳු නීවරණයක් පහළ වෙලා තියෙනවා නම් ඒක ඒ ආකාරයෙන්ම දැනගැනීම මෙතනින් මතක් කරලා දෙනවා. හැබැයි දැන් ඒක අපේ අනුව ගියේ නැති නිසා, ඒකට අපි වහල් වුණේ නැති නිසා, අනුග්‍රහ කරන්න ගියේ නැති නිසා ඒකටත් වැඩි වෙලාවක් ඉන්න බෑ. අපේ හිතේ යම්කිසි පසුතැවිල්ලක් පහළ වුණා. හැබැයි අපි ඒක පසුතැවිල්ලක් වශයෙන් තේරුම් ගත්තා. අඩියක් පස්සරකට තියලා ඒක පසුතැවිල්ල වශයෙන් තේරුම් ගත්තා. ඒකෙන් බැහැර වෙලා සංසිද්ධිය දිහා බැලුවා. ඒකයිල ධර්මතාවක්. ඒකයිල හුදෙක් නීවරණයක් කියලා අන්න තේරුම් ගත්තා. ඉතින් එතකොට ඒ පසුතැවිල්ල අපෙන් ශක්තිය නොලබා එයා හීන වෙලා යනවා. එයා දුර්වල වෙලා යනවා. එයා බොඳ වෙලා යනවා. නැති වෙලා යනවා. එහෙම නැත්නම් අපේ හිතේ විසිරිච්ච ගතියක් තියෙනකොට ඒ විසිරිච්ච ගතිය වශයෙන් තේරුම් ගත්තා. ඉතින් අපිට පුළුවන් නම් ඒ විසිරිච්ච ගතියෙන් බැහැර වෙලා විසිරිච්ච ගතිය දිහා බලන්න. ඒකයි ලහුදු සංසිද්ධිය. චිත්ත ස්වභාවයක්, ධර්මතාවක් වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපිට එතකොට එයා පෝෂණය නොකර, එයාගේ වහලෙක් නොවි ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඉතින් එතකොට ඒ වික්ෂිප්ත බව නැති වෙලා යනවා. ආයෙත් හිත හොඳට ප්‍රසන්න වෙනවා. ආයෙත් හිත සංසිඳෙනවා. ආයෙත් හිත අපි ගාවට එනවා. ආයෙත් හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක්, නොවිසිරුණු බවක් ඔන්න ආයෙත් ඇති වෙනවා. ඉතින් එතකොටත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ විදිහට දැන් මේ මේ වෙලාවේදී නැහැ අසන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං නැති මේ අජ්ජත්තං උද්දච්ච කුක්කුංචං ච පජානාති. දැන් මේ විදිහට හිතේ සංවේදී බව දියුණු වෙන්න දියුණු වෙන්න, සතිමත් බව දියුණු වෙන්න දියුණු වෙන්න, සම්පජඤ්ඤය දියුණු වෙන්න දියුණු වෙන්න, මේවා දිහා මේ වායින් බැහැර වෙලා බලන්න පුළුවන් කම දියුණු වෙන්න දියුණු වෙන්න. දැන් එතකොට යම් අවස්ථාවක කුමන හෝ හේතුවක් නිසා මේවැය යම් පහළවීමක් ආරම්භ වීමක් සිද්ධ වෙනවා නම් ඒ ආරම්භක මට්ටමේදීම යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒකයි කියන්නේ අථාච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති. කලින් නොතිබිච්ච උද්දච්ච කුක්කුච්චයක් දැන් ඔන්න පහළ වෙනවා කියලා තේරුම් ගන්නවා. ඉතින් ඒකට අනුග්‍රහ නොකිරීම නිසා ඒක බැහැරලා යනවා. එතකොට ඒ උපන් උද්දච්චය කුක්කුච්චය බැහැරලා ගියා කියලා දැනගන්නවා. ඉතින් අපි ඒකට නිවරදිව මුහුණ දීපු නිසා ඔන්න ටික වෙලාවක් හිත ඒ විසිරුණු බවෙන් පසුතැවිල්ලෙන් තොරව වාසය කරනවා. ඒ තත්ත්වයක් දැනගන්නවා. ඉතින් අන්තිමට බුදුරජාන් වහන්සේ විචිකිච්ඡාව ගැනත් ඔය විදිහටම දේශනා කරනවා. යම් වෙලාවකදී හිතේ සැකයක් තියෙනවා නම් අන්නේ සැකයත් සැකය වශයෙන්ම තේරුම් ගත්තා. තාම හැබැයි ඒක මුල මට්ටමම අඳුනගන්න බැරි වුණා. හැබැයි යම් වෙලාවකදී දැන් නම් මේ හිතේ දුවන්නේ සැකයක් කියලා යා ඒ සැකයෙන් බැහැර වෙලා බලන්න පුළුවන් අවස්ථාව මෙතෙන්දි මතක් කරලා දෙනවා. සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡං ච පජානාති. දැන් එතකොට සැකයෙන් කලින් නොදැනුවත්වම වගේ ටිකක් පෝෂණය වුණා, සිතේ සතිමත් බව අඩු නිසා ඒක පෝෂණය වුණා. හැබැයි යම් අවස්ථාවකදී තමන්ට සිහිය එළඹ සිටියා. ආයෙත් නුවණ පහළ වුණා. එතකොට අන්න එකෙන් අයින් වුණා, අයින් වෙලා ඒක දිහා බලනවා. එතනින් පස්සේ අපි ඒක පෝෂණය කරන්නේ නැහැ. තමන් හඳුනාගත්තා මෙයා ඇවිල්ලා ප්‍රඥාවක් නෙමෙයි, මෙයා ඇවිල්ලා සැකයක් කියලා. ඒ ප්‍රඥාවෙන් සැකය වෙන් කර ගන්නන යෝගාචරයට පුළුවන් වුණා. ඒ ඔස්සේ යන්නේ නැතුව, ඒක සැකේ පෝෂණය කරන්නේ නැතිව ඒකෙන් බැහැර වෙන්න යන්න යාට පුළුවන් වුණා. ඉතින් එතකොට අන්න සැකය දුර වෙලා යනවා. එතකොට බුදුහාඳුරෝ කියනවා අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ති මේ අජ්ජත්තං විචිකිච්ඡන්ති පජානාති. මෙන් මේලාවේදී විචිකිච්ඡාවක් නැහැ. විචිකිච්ඡාවක් නැති බවම දැන් හඳුනා ගන්නවා. ඉතින් මේ විදිහට වාසය කරද්දි එයාගේ හිතේ දැන් විචිකිච්ඡාව අඩුයි. හිතේ සැකයක් නැහැ. කරන්න තියෙන දේ පැහැදිලි. අරමුණකට හිත දැම්මමත් හොඳට ඒ අරමුණ විනිවිද යනවා. අරමුණත් එක්ක හොඳට තියෙනවා. ඒතර විචිකිච්ඡාවෙන් තොර බව මේ යෝගාවචරය දන්නවා. හැබැයි යම් හේතුවක් නිසා විචිකිච්ඡාවක් පහළ වෙනවා නම් ඒ මූලික ආරම්භක මට්ටමේදීමත් එයාට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකයි කියන්නේ යථාච අනුප්පන්නස්ස විචිකිච්ඡාය උපාදෝ හෝති තංච පජානාති. කලින් නොතිබිච්ච විචිකිච්ඡාවක් ඔන්න දැන් පහළ වෙනවා කියලා ඒකේ ආරම්භක මට්ටමේදීම ඒ යෝගාවචරය තේරුම් ගන්නවා. හැබැයි දැන් ඒක ඒ මූලික මට්ටමේදීම නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදීම එයා හඳුනගත්ත නිසා, ඒකෙන් බැහැර වෙච්ච නිසා, ඒක පෝෂණය කිරීම නතර කරපු නිසා අන්න ඒක ඉක්මනටම බැහැරලා යනවා. එක ඉක්මනටම බඳ වෙලා යනවා, ෂේ වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වෙලා ගිය බවත් එයා තේරුම් ගන්නවා. යථාච උප්පන්නාය විචිකිච්ඡාය පහණං හෝති තංච පජානාති. ඊට පස්සේ දැන් ඔන්න සැකයෙන් හිත නිදහස්. ඒ නිදහස් වෙච්ච සිත දැන් ඔන්න සැකය ටික වෙලාවකට හෝ එන්නේ නැහැ. යථාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට මේ විදිහට බුදුරයන් වහන්සේ මතක් කරනවා, ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්දාච ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අද්දච්ච බහිද්දාච වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මේ විදිහට කෙනෙකුට තමන්ගේ සිතේ මේ ස්වභාවයන් හටගන්නා ආකාරය, මේ නීවරණ වැඩ කරන හැටි තේරුම් යනවා නම් එයාට තවත් කෙනෙකුගේ හිත තුල මේ නීවරණවල ක්‍රියාකාරීත්වය අනුමාන වශයෙන් ණය විපස්සනාවක් වශයෙන් හඳුනගන්න පුළුවන්. තවත් කෙනෙක් තරහවෙන් කටයුතු කරද්දී ඒක හඳුනගන්න පුළුවන්. තවත් කෙනෙක් රාගයෙන් මුසපත් වෙලා කටයුතු කරද්දී ඒක හඳුනා ගන්න පුළුවන්. තවත් කෙනෙක් බොහොම කම්මැලි උදාසීන ගතියකින් වැඩ කරද්දී වාස් තේරුම් ගන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ හිතේ නොසන්සුන් බවක්, පසුතැවිල්ලක් තියෙනකොට ඒක තමන්ට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තවත් කෙනෙක්ගේ හිතේ සැකයක් තියෙනකොට ඒ සැකයට අනුරූපව යා ක්‍රියා කරනකොට ඒක හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ තමන්ගේ සිත අධ්‍යයනය කරන්න කරන්න, තමන් වෙතට නැඹුරු වෙලා බලන්න බලන්න, ඒ බඳුම ක්‍රියාකාරීත්වයක් තවත් කෙනෙක්ගේ සිතෙත් මේ අඳමින්ම සිද්ධ වෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන්න කරන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, සම්මුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. දැන් ඒතර මෙතන ධර්මතා වශයෙන් හඳුනගන්නේ මේ නීවරණ පහ. මේක තව ටිකක් විස්තර වශයෙන් කිව්වොත් ඊටත් කීපයක් වැඩි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ අපිට උනන් දෙකකට කඩන්න පුළුවන්. ඊළඟට උද්දච්ච කුක්කුච්චය දෙකකට කඩන්න පුළුවන්. විචිකිච්ඡාව. ඉතින් මේ විදිහට මේ එක එකක මෙන්න මේවා ධර්මතා. මේවයිල මට අයිති දේවල් නෙමෙයි. මේවයිල මගේ දේවල් නෙමෙයි. මේවයිල මම නෙමෙයි. මේවයිල හුදු ධර්මතා. හේතුන් නිසා පහළ වෙන ධර්මතා වශයෙන් ගන්න යා තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්න මේවැය හට ගැනීම යාට තේරෙනවා. මේවැය බැහැර වීම, ෂේ වී යාම, නිරුද්ධ වී යාම යාට තේරෙනවා. දැන් මෙහෙම වෙන්න මොකද සිද්ධ වෙන්නේ අපේ හිතේ? දැන් මේ නීවරණ වලට අල්ල හිටින්න බැරි ගතිය. නීවරණ දැන් හිතේ රඳා සිටින්නේ නැහැ. මොකද අපි දන්නවා ක්‍රමවේදය. අපි දන්නවා ඒවෙන් බැහැර වෙලා නිවරදිව නීවරණ වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක දැන් යෝගාවචරය දන්නවා. ඒ නිසා නීවරණ වලට වැඩි කාලයක් මේ සිතේ දැන් රැඳෙන්න බෑ. ඉතින් එතකොට මේ නීවරණම මේ යෝගාවචරය පාවිච්චි කරන්නේ තව තව සතිය දිනු කරගන්න. තව තව ප්‍රඥාව දිනු කරගන්න. හරියට අපි කුණු රොඩු එකතු කළා ඒකෙන් හොඳ සාරවත් කොම්පෝස්ට් පොහොරක් හදාගන්නවා වගේ මේ හිතේම පහළ වෙන විවිධාකාර මේ කෙලෙස් ස්වභාවයන් නීවරණ ස්වභාවයන් පාවිච්චි කළා යෝගාවචරය ප්‍රඥාවක් අවදි කරගන්නවා. මේ නීවරණ හරහාම යථාව බෝධයක් ඇති කරගන්නවා. යථාව දර්ශනයක් ඇති කරගන්නවා. ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්නවා. මොනවා හරහාද? නීවරණ හරහා. මේ කෙලෙස් හරහා. මොකද මේ කෙලෙස් කියන්නේ හුදු ධර්මතා ස්වභාවයක්. ඒවැයිල මට අයිති දේවල් නෙමෙයි. ඒවැයිල මගේ දේවල් නෙමෙයි. ඒවත් හුදු මේ හේතුදල හේතුඵල න්‍යායට නැත්නම් හේතුඵල දහමට යටත් වෙච්ච හුදු සංකත දේවල්. ඉතින් මේ සංකත දේවල් වල තියෙනවා හට ගැනීමක්, සංකත දේවල් වල තියෙනවා විපරිණාමයක්, වෙනස් වීමක්, ඒ සංකත දේවල් වල තියෙනවා ෂේ වීමක්, නිරුද්ධ වීමක්. ඉතින් මේ තත්ත්වය යෝගාවචරය තේරුම් ගන්නවා. ඉතින් එතකොට මෙහෙම වෙන්න දැන් හිත නීවරණ වලින් නිදහස් වුණා. දැන් ආයත් රූපයක්, සද්දයක්, ගඳක්, සුවඳක් ඒවා අල්ලන්න ගියේ නැහැ. හිත දැන් නිදහසේ ලොවේ කිසිවක් ඇසුරු නොකර වාසය කරනවා. ඉතින් මේ විදිහට අනිශ්චිතෝච විහෙරතේ නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාන් වහන්සේ මේ නීවරණ සම්බන්ධයෙන්නුත් අර අවස්ථා තුන අපිට පෙන්වුම් කළා දෙනවා. මුලදී නීවරණ හොඳට දැනගන්නවා. ඒ තුල සිහිය පවත්වනවා, සතිපට්ඨානය වඩනවා. ඊළඟට ඒ නීවරණයන්ගේ ප්‍රවෘත්තිය, නීවරණයන්ගේ වෙනස් වීම, නැත්තම් එයාගේ ජීවන ප්‍රවෘත්තිය හොඳට තේරුම් ගන්නවා. එයාගේ හට ගැනීම, අවසන් වීම, සමුදය වය හොඳට තේරුම් ගන්නවා. සතිපට්ඨාන භාවනාවක් වඩනවා. ඊට පස්සේ මේ නීවරණයන් හිතෙන් බැහැරුණාට පස්සේ ඒ නිදහස් වූ සිතක් පවත්වන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි එතකොට තේරෙනවා මේ සඳහා සීලයක් අවශ්‍යයි. හිතේ පැහැදිලි බවක්, සමාධියක්, සමාහිත බවක් අවශ්‍යයි. ඒ වගේම පැමිණෙන නීවරණ ඒ අන්දමින් නිවැරදිව හඳුනා ගැනීම මේ ප්‍රඥාව අවශ්‍යයි. එහෙනම් සීල සමාධි ප්‍රඥා තවදුරටත් දියුණු කරන්න අවශ්‍යයි. මේ නීවරණයන්ගෙන් බැහැර වෙලා සිත පිරිසුදු පවත්තන්න. එතකොට අන්න අරෂ්ඨාංග මාර්ගයේක උමනාව යෝගාවචරය හඳුනා ගන්නවා. ඉතින් මේ අන්දමින් අපිට මේ නීවරණ කොටසිනුත් ධම්මානුපස්සනාවේ නීවරණ කොටසිනුත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානෙ. සිහිය පිහිටවීම, පිහිටවූ සිහිය තව තව ප්‍රඥාපැත්තකින් දියුණු කිරීම, ඒ දියුණු කිරීම සඳහා නිවැරදි මාර්ගයකට පිවිසීම, ප්‍රතිපදාවකට පිවිසීම. ඉතින් මේ කරුණු කාරණා අපි තේරුම් අරගෙන මේ සිතේ පහළ වෙන නීවරණ ධර්ම පවා අපේ ප්‍රඥාව දියුණු කරගන්න, සතිය දියුණු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අදත් අපි ධර්මදේශනාවෙන් පස්සේ කෙටි කාලයක් ගන්න පුළුවන් අපිට ධර්ම සාකච්ඡාවක නිරත වෙන්න. එහෙනම් මේ පින්තුන්ට කාට හරි ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න දැන් අවස්ථාව තියෙනවා.
ස්වාමීන් වහන්සේ, දැන් අපිට මේ ගන්නවනේ මේ කායානුපස්සනාව මුලින් කරලා ඊට පස්සේ වේදනානුපස්සනාව හරහා ගිහිල්ලා ඊට පස්සේ හිත දිහා බලලා සිත නිදහස් කරගන්න කියලා. එතකොට සමහර වෙලාවට දැන් අද මුලදීම කිව්වා නිදහස් මනසක් ලබා ගන්න අනුපස්සනා තුනෙන්ම යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් හෝ වේදනානුපස්සනාවෙන් හෝ චිත්තානුපස්සනාවෙන් හෝ යන්න පුළුවන් කියලා. එතකොට දැන් කායානුපස්සනාවෙන් යනවා කියලා අපි කිව්වොත්, ඒ කියන්නේ කායානුපස්සනාව ඉවර වෙනකොට නිදහස් මනසක් ලබා ගන්න තැනට යනවා කියන එකද? එහෙමනම් එතකොට චිත්තානුපස්සනාව මිස් වෙනවද? එතකොට කොහොමද ඒක වේදනානුපස්සනාව මිස් වෙනවද නැත්නම්?
ඒක තමයි මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය ප්‍රශ්නය නගන්න වෙන්නේ, ඒ කියන්නේ දැන් එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තවත් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ඒ සූත්‍රයේ නම වශයෙන් මතක් කරොත් පදේශ සූත්‍රය කියලා කියන්නේ. ඉතින් එතෙන්දී අහන ප්‍රශ්නය තමයි මේ අනුපස්සනා හතරම අවශ්‍යද කියන කාරණා. ඒ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මේ නගන්නේ. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ එක අනුපස්සනාවක් හෝ බහුලීකృత කළා තියෙනවා නම් එකක් හරි එතනින් පුළුවන් කියනවා සෝවාන් මට්ටම දක්වා යන්න. හැබැයි ඉන් එහාට යන්න නම්, තව තව ගැඹුරට යන්න නම්, ඉදිරි ඉදිරි මාර්ගඵල දක්වා යන්න නම් මේ හැම අනුපස්සනාවකම යම් පමණක අවබෝධයක්, යම් පමණක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අවශ්‍යයි කියලා කියනවා. ඒ අනුව අපිට තේරෙනවා ඒකත් ඒ ඊට පස්සේ තියෙන සූත්‍රයේ සාමන්ත සූත්‍රය කියලා එතනදී බාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ අනුව අපිට තේරෙන්නේ මේ එක එක අනුපස්සනාවක් තනි තනියෙන් අනිත් ඒවා ගැන අමතක කළ එකක් වැඩුවොත් ඒක ඇත්තටම පටන් ගන්න වෙන්නේ තින් කාය අනුපස්සනාවකින්. ඒ බඳු එකක් අනිත් ඒවා නොගිහින් බව තනි කර ඒකම වුණත් බහුලීකృత කිරීමෙන් එතනින් සැහැණ ගැඹුරකට යන්න පුළුවන්. හැබැයි ඒකෙන් වැඩේ කරගන්න බැරි වුණා. අපි ওই බේටරම ගන් ඊළඟට තල්ලු වුණා. ඉතින් අපි ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ. මොකද හේතුඵල ධර්මයක් වශයෙන් එහෙම නැත්නම් අර ඕපනායක ගුණයක් වශයෙන් අන්න අපි එක්කන් ගියා වේදන అనుපස්සනාව. ඉතින් අපි ඒක වඩනවා. ඒතකොට සමහරට එතනදී අපේ යම්කිසි අරිට වඩා කලින්ට වඩා අවබෝධයක් එන්න පුළුවන්. ඒ නිසා මේ හතරම ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ඉතින් අපිට ආයුධ හතරක් තියෙනවා නම් ඒ ආයුධ හතරම පරිහරණය කරන හැටි හොඳට අවබෝධයක් අපි ගාව තියෙනවා නම් එතකොට අවස්ථානුකූලව ඒ ආයුධ හතරම අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැත් දන්නේ එක ආයුධයක් ගැන නම් එක ආයුධයක් හසුරවන්න පමණයි නම් අපි දන්නේ. එතකොට අපිට ඒ අනිත් ආයුධවල ගන්න තියෙන ප්‍රයෝජනේ මදි. අපිට ඒ ප්‍රයෝජනේ ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හතරම ශක්තිපමණින් දියුණු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඒකත් අපිට මේක ඊළඟ එකට පනින්න බෑ. මේක ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. මේක නිකන් මේ හරිය නිකන් මේ පැලයක් පොඩ පොඩ වර්ධනය වෙලා ලොකු ගහක් බලවට වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ අපිට තියෙන්නේ මේ දවසේ තමන් කරගෙන යන භවනාව කරගෙන යනවා. ඊළඟ දවසෙත් ඒ විදිහටම වඩනවා. ඉතින් මේ විදිහට අපි අර එදිනෙදා දවසේ කාර්යයක් වශයෙන් දිනචරියාවක් වශයෙන් භවනාව දියුණු කරගෙන යනවා නම් ක්‍රමානුකූලව ඊළඟ මට්ටම් වලට මේ ධම විසින්ම අරගෙන යනවා. එතකොට අපිට දන්නේම නැතුව මේ සතර සතිපට්ඨානයම වඩන හැටි තේරෙන්න පටන් ගන්නවා.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ප්‍රියාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට භාවනාව ගැනයි තේන්නේ අහන්න පුළුවන්ද?
ඔව් පුළුවන් අහන්න.
ස්වාමීන් වහන්සේ ගිය සතියේ කලින් සතියේ මම ස්වාමීන් වහන්සේගෙන් කමටහන් ගත්තා. මට පරියන්කේදී තිබුණේ ඔක්කොම දේවල් නොදැනී ගිහිල්ලා නිකන් ශක්තිය විතරක් එක එක විදියට මුළු ඔක්කොම එකක් වෙන තැනදී කම්මැලිකම එන එක තිබුණේ. ඊට පස්සේ ඔබ වහන්සේ ඇහුවා මගේ සක්මන ගැන. මම ඔබ වහන්සේට කිව්වා මං සක්මන ඕම කලාතුරකින් කරන්න කියලා. පස්සේ ඔබ වහන්සේ මට කිව්වා සක්මන ආපහු කරන්න පටන් ගන්න කියලා. පස්සේ මං සක්මන කරන්න පටන් ගත්තා. මං පටන් ගත්තේ පාද එසවෙන තැන ඉඳන්. කාපට් එක භාගෙකුයි ටයිල් පොළොව භාගෙකුයි කියන තැනක පටන් ගත්තේ. පස්සේ එසවෙනකොට සීතල දැනෙන එක ගැනත්, ඊට පස්සේ තද වෙන තැනුත්, කුෂන් එක තද වෙන තැනත්, බෝල් එක ළඟින් වැඩිපුරම ශක්තියක් යොදන හැටිත්, එතකොට පාදේ ඇතුළ පැත්තට වෙන්න හරියෙන් තමයි ඔක්කොම ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන බවත් ඔක්කොම විස්තර බැලුවා. ඒ පළවෙනි දවසේ ඔසවන එක විතරයි බැලුවේ ඔක්කොම. ඊළඟ දෙවෙනි දවසේ ඒකට තබන එකක් ඒකට එකතු කරා. ඒකෙත් විතර පෙවුනා සීතල දැනෙන තැන්, හද වෙන තැන්. එමෙම බල 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 පළවෙනි දවසේ විනාඩි 20කුත් දෙවෙනි දවසේ විනාඩි 25කුත් කරා. ඊට පස්සේ තුන්වෙනි දවසේ දීගට කරගෙන යනකොට මඟකදි වගේ මට අර වැඩියෙන් විස්තර පේන එක අඩු වෙන්න පටන් ගත්තා. ඒක සෙන්සිටිවිටි එක නැති වෙලා යනවා වගේ මට දැනුණා. ඊට පස්සේ මට හිතුණා මොකද වෙන්නේ කියලා. පළවෙනි දෙවෙනි දවසේ ආවත් එහෙම මෙහෙම හිතුවේ ආවයි වුණාට පොලිපරේෂන් උනේ නැහැ. පළවෙනි දෙවෙනි දවසේ ගොඩක්ම හිත උද්‍යෝගිමත්. දැන් අර අඩු වෙනකොට මගේ උද්‍යෝගය බැහැලා වගේ මට දැනුනේ. ඊට පස්සේ මට හිතුණා අර ගෙවිලා යනවා වගේ හුස්ම මේකත් ගෙවිලා යනවද කියලා. පස්සේ ඒත් මම එහෙම කරගෙන ගියා. එතකොට මට ගොඩක් හිත තැම්පත් වෙලා තිබුණත් නිතරම ආවා මේක මම කියන්න ඕනේ, මම ලියන්න ඕනේ මේක මේ ඒක දිගට දිගට ආවා. ඊට පස්සේ මම ඒ දිහත් දිගටම කරගෙන ගියා. විනාඩි 30ක් විතර වගේ තමයි ගියේ. මොකද අර උද්‍යෝගිමත් නැති බව, අර පරියන්කේදී තරම්ම කම්මැලිකමක් නැති වුණාට දැන් මට පේන්නේ පාතුලක් කියන එක. අර ඒක ගෙවිලා ගිහිල්ලා නිකන් වැදෙන තැන මොකක්ද ඡායාවක් තියෙනවා, ඒ රෙන්ඩ පතුලක් කියන ඉමේජ් එකක් නෑ. එතන තමයි ස්වාමීන් වහන්සේ මං දැන් ඉන්නේ.
හොඳයි, කරලා තිනවා. හොඳයි, ඒ කියන්නේ අපිට අර පරයන්කේදී වෙච්ච සංසිද්ධියම දැන් මෙතනදිත් අත්දැකලා තියෙනවා. ඉතින් අර Tamanට තේරිච්ච එක හරි, ඒ කියන්නේ හුස්ම රැල්ල ගෙවිලා යනවා වගේම දැන් මේ සක්මනේදීත් අපිට ඒ තිබඳු චක්‍රයක්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතුවොත් මේ දිගට දිගට මේ විස්තර මේ ලක්ෂණ වැඩි වැඩියෙන් දිගට දිගට පෙනේවි කියලා, ඒක ඒ තිබඳු නීතියක් වළංගුයි යම් කාලයකට. හැබැයි ඒකේ යම් අවස්ථාවදී ඔක අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරෙනවා කියන්නේ දැන් ඒ විස්තර පේන්නේ නැහැ. හිත ටිකක් නිකන් උදාසීන වෙනවා. නිකන් අර තිබිච්ච රේඛා මැකිලා යනවා. ඒක නිකන් බොඳ වෙලා යනවා. එතකොට නිකන් ඔහේ ඇවිදිනවා. නිකන් අර හරියේ පාවිච්ච ගතියකින්, නීරස ගතියකින්, කම්මැලි ගතියකින් තමයි දැන් හැබැයි වැඩේ යන්නේ. හැබැයි යන්න ඕන පාරේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ අන්න ඒ වගේ චක්‍රයක්. අපි අනිවාර්යෙන් සක්මන කරද්දී ඔය චක්‍රේ පසු කරගෙන යන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ උදාසීන වුණා කියලා, නීරස වුණා කියලා, කම්මැලි වුණා කියලා නතර කරන්න නැතුව දිගට කරගෙන යෑම තමයි අපේ පැත්තෙන් වෙන්න තියෙන්නේ. හිත ටිකක් එච්චර දැන් ආස නැහැ. අර කලින් තරම් සක්මනේ විස්තර පේන්නේ නැහැ. අපි හිතනවා මේ සංවේදී බව අඩු වෙලා කියලා. අපි හිතනවා සතිය දුර්වල වෙලා කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි උතන වෙන්නේ. ඒ අරමුණේ විස්තර බලන්න බලන්නම ඒ අරමුණේ නිමිති ගන්න බැරි වෙනවා අපේ හිතට. ඒ විස්තර පෙනීම හරහාම හිත නිමිති ගැනීම පොඩ පොඩ අත්හැරලා දානවා. ඉතින් ඒ தത്വයට අපේ හිත ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා උත්සාහන්ත වෙන්න. නිසා මේ වෙලා තියෙන දේ ඊටාම හොඳයි. දැන් සක්මනෙනුත් ප්‍රයෝජනෙ ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා සක්මන ඔය කරන විදිහටම කරන්න යන විදිය හොඳයි. සක්මනයි පරයන්කේ සමසම වගේ කරගෙන යන්න දැන්. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය ශාමිලා විජේසිංහ ඉදිරිපත් කරන්න.
හයි ස්වාමීනාන්ද.
ඔව් කියන්න.
මම ස්වාමීනාන්ද මේ සම්බන්ධ ප්‍රශ්නයක් දැම්මුවා. ඉස්සෙල්ලාම පරියන්කයයි සක්මනයි ගැන කියනකොට ඒක දැන් ගැඹුරකට යන්නේ නැහැ ස්වාමීනාන්ද. පරියන්කයම සර්ෆස් ලෙවල් එකේ වගේ තියෙන්නේ. මේ කොට අර සිතුවිලි තනවා, කය දේවලුත් දැනෙනවා, කිස් තැනක් තියෙනවා. ලොකු ගැඹුරකට යන්නේ නැහැ. මේ එතකොට අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා එදිනෙදා ජීවිතේදී රාගයට සාපේක්ෂව ද්වේෂයට ප්‍රතික්‍රියා කරන මට්ටමේ වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ රාගයට අර එනකොටම දැකලා ඒකට ඇලෙපුත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි අර ද්වේෂයට සමහර වෙලාවට ප්‍රතික්‍රියා කරනකොට අර ඉන්නේ කිව්වා වගේ අර පොඩි කනස්සල්ලක් තියෙනවා. ඒකට ඒක අසාමාන්‍ය දෙයක් සාවිලම් නේ.
නෑ ඒක අසම් නෑ නෑ. ඒ කියන්නේ දැන් අපි මුලදී සමාධියක් එක්ක ගැඹුරකින් තමයි අපි ඔය සිතුවිලි වලින් තොරව, කෙලෙස් වලින් තොරව, එහෙම නැත්නම් නීවර වලින් තොරව හිත පවත්වන්නේ. මේ සමාධියක පිහිටෙන්. හැබැයි ටික ටික මේක වඩන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එච්චර ගැඹුරු බරපතල සමාධියකට යන්නේ නැතුව බැරිද මේ හිත නීවර වලින් තොරව පවත්වන්න? බැරිද මේ හිත උපාදානයන්ගෙන් තොරව පවත්වන්න? බැරිද මේ හිත තණ්හාවකින් තොරව පවත්වන්න? එතකොට ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. නොගැඹුරු මට්ටමකදීම පුළුවන් ද කෙලසුන්ගෙන් තොරව ඉන්න, නීවරණ වලින් තොරව ඉන්න? ඉතින් එතකොට අමාරුයි ඇත්තරම. මොකද අපේට අර කලින් ලැබිච්ච සමාධියේ රැකවරණය දැන් පොඩ්ඩක් දුර්වල වෙලා. එතකොට අන්න ආයිත් කෙලස් පහර දෙනවා. එතකොට හැබැයි අපිට පුළුවන් නම් නැවතත් අන්න මේ අද කතනත් අපි කතා කරපේ නීවරණ කොටස වඩන්න. ආයෙත් ඔන්න කාමච්ඡන්දයක් එනවා. ඔන්න ආයෙත් ඔන්න ද්වේෂයක් එනවා. ද්වේෂයෙන් බැහැර වෙලා දේශයේ වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් එතකොට ඒ ලේයර් එක නැත්තම් ඒ හිතේ ඒ තියෙන තට්ටුවත් ගැලවිලා යන්න පටන් ගන්නවා. ඒ තට්ටුවත් නිකන් දුර්වල යන්න පටන් ගන්නවා. හිතන්න යම් දවසකදී ඔය විදිහට අපේ මේ මුහුණ මූණලා සටන කිරීම නිසා ඒ තියෙන අපේ හිතේ තියෙන ඒ කෙලෙස් තට්ටුවත් ගලවලා ගියා කියලා. එතකොට අන්න අපිට පුළුවන්කම ලැබෙනවා දැන් නොගැඹුරු සමාධි මට්ටමකදී අර තරම් ප්‍රබල බරපතල සමාධියක් ඕනේ නැහැ. නොගැඹුරු සමාධි මට්ටමකදී පවා හිත අර වගේ කොහෙවත් ඇසුරු නොකර අනිශ්චිතව වාසය කරන්න ඔන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ක්‍රමවේදය නැවත නැවත අපිට අනුගමනය කරන්න අවශ්‍යයි. අපි නිකන් එතකොට අන්තිමට නිකන් ඔහේ නිකන් ඉන්නවා වගේ. ආයි භාවනාවක් කරන්නේ නැහැ. නිකන් සක්මනට ගිහිලා ඔහේ ඉන්නවා. අමුතුවෙන් ආයි වම දකුණ කියන්නවත්, ඔසවනවා තබනවා කියන්නවත්, නැතුව මේ එහෙම නැත්තම් මේ පාදයේ දැනෙන ධාතු ලක්ෂණ වලට හිත යොදන්නවත් ඒ මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඉඳගෙනත් ආනාපාන සතිය වඩන්නවත්, වේදනානුපස්සනාව වඩන්නවත් ඒ මොකක්වත් නැහැ. නිකන් ඉන්නවා. හිතට ඔහේ යන්න දෙනවා. දැන් තාමත් හිත යනව නම් මොනාහරි ඔස්සේ. එතනම අපි උපයෝගී කරගන්නවා මේ ගිය ස්වභාවය. අපි තුමු අපිට පරණ දෙයක් මතක් වුණා. මතක් වීම හරහා හිතේ ඔන්න ද්වේෂයක් මතුණා. ඔන්න ද්වේෂයක් පහළ වුණා කියලා අන්න තමන් තේරුම් ගත්තා. කලින් තිබුණේ නෑ ද්වේෂයක්. ඔන්න දැන් ද්වේෂයක් පහළ වුණා කියලා තේරුම් ගත්තා. ඉතින් එතකොට අපිට ඇත්තටම හිතට දැන් කරන්න වෙන්නේ යන්න දිදී තමයි මේක බලන්න වෙන්නේ. නැතුව අපි හිත තද කරගෙන හිටියොත්, සමාධිමත් කරගෙන හිටියොත්, හිර කරගෙන හිටියොත් හිත යන්නේ නැහැ. මොකද එතනදී බරපතල වැඩි, අපේ වීරය වැඩි. ඒ වෙනුවට හිතට ඔහෙ යන්න දීලා තමයි දැන් කටයුතු කරන්නේ. මොකද දැන් අපි දන්නවනේ මේක. අපිට දැන් වැඩිච්ච සතියක් තියෙනවා. යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා. හිතේ පැහැදිලි බවක්, සම්පජඤ්ඤයක් තියෙනවා. ඉතින් ඒ නිසා යාට පොඩ්ඩක් එළිය නටන්න දීලා අපි බලනවා මෙයා කොහොමද දැන් නටන්නේ? කොහොමද දැන් මෙයා හැසිරෙන්නේ? තාමත් මොන මොන අරමුණු වලටද යන්නේ? මොනවද මගේ තාම තියෙන ආශ්‍රවයන්? තාම මගේ හිතේ තියෙන තැම්පත් වෙලා තියෙන, මුල් බැසගෙන තියෙන, මණ්ඩි බැහැගෙන තියෙන දේවල් මොනවද? ඒ පරණ පුරුදු මොනවද කියලා? ඉතින් අපි එයාට පොඩ්ඩක් දඟලන්න දීලම තමයි බලන්න වෙන්නේ.
එතකොට සයිලන්ස් අර රාගයට සාපේක්ෂ ඒක සාමාන්‍යයි. කියන්නේ ඒක අර රාගයට ප්‍රතික්‍රියා කරන එක වෙනස්, දේශයට ප්‍රතික්‍රියා කරන එකට වඩා සම්පූර්ණ මොකක් හරි විකෘතියක් තියෙනවද? එහෙම එකක් නැහැ.
දැන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ?
සයිලන්ස් එහෙම ලොකුවට කරන්නේ නැහැ. දැන් අර පීයේ කිව්වා වගේ දැන් මොකක් හරි හිතට දුකක් දෙන අරමුණක් දැක්කහම ඒ දුක තියෙන පැත්තට තමයි වැඩි ස්වාමිනාට. දැන් රාගයක් නිකම් මොකක් හරි ලස්සන ඇඳුමක් දැක්කට ලස්සනකෙ ඒව හැලෙන්නේ නැහැ ස්වාමිනාට. කාට හරි දුකක් එහෙම දැන් තියෙනකොට අර පොඩ්ඩක් ඒකට ගිහිල්ලා ඊට පස්සේ එතනට මොන හරි මම කරන්න ඕනේ කියන එක තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් අර හිතේ ඒක දිගටම තියෙනවා. ඒක ස්වාමිනාට මට කියවනේ පොඩ්ඩක් ඇරිලා යයි කියලා.
හැබැයි ඔතෙන්දී ඉතින් පොඩ්ඩක් මේ සම්බර කරගන්න එක වටිනවා. ඒ කියන්නේ දැන් අපි හිතේ සතුට අඩු වෙන්න ගත්තොත් එතකොට අර නොදැනුවත්වම හිත අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. හිත දැන් හොයන්නේ ටිකක් දුක් වෙන දේවල්, ප්‍රශ්න කරන දේවල්, ප්‍රශ්නකාරී දේවල්. හිතන්න දැන් අපි ඉස්සර තරම් ඔන්න හිත සතුටු කරන දේවල් කරන්නේ නැහැ. සින්දු අහන්නේ නැහැ, චිත්‍රපටි බලන්නේ නැහැ, යාළුවෝ මිත්‍රයෝ එක්ක යන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, විහිළු කරන්නේ නැහැ. නිකන් දැන් ටිකක් මධ්‍යස්ත වෙන්න ගන්නවා. වැරදි නැහැ, තරක නැහැ. හැබැයි නොදැනුවත්වම අපි ඕකේ අන්තයකට යන්න ඉඩ තියෙනවා. දැන් හිත හොයනවා මේ වෙනුවට නිකන් දුක් වෙන දේවල්, කලබල වෙන දේවල්, ලෝකේ තියෙන ප්‍රශ්න, රටේ තියෙන ප්‍රශ්න, අරයාගේ මෙයාගේ ප්‍රශ්න. දැන් හිත දැන් අනිත් පැත්තකට යන්න ගන්නවා. එතකොටත් ඒකත් වැරදි. අපිට අපි එහෙමනම් අර දේවල් වලින් මේ මොකක්ද ඒකට කියන්නේ, මේ උඩට පයින් යන්නෙත් නැතිව, දේවල් නිසා යටට වැටෙන්නෙත් නැතිව මැද්දේ උපේක්ෂාගතව ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් ඒකම තමයි බුදුහාඳුරෝ පෙන්නන්නේ මේ අපේ ජීවිතයේ තියෙන උච්චාවච භාවයන්. උඩ යට යෑම තියෙනවා. අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ අටලෝ දහමට මුහුණ දෙනකොට අපිට පුළුවන් නම් අපිට කැමති දේවල් සිද්ධ වෙනකොට උඩට යන්නෙත් නැතිව, අපිට අකමැති දේවල් සිද්ධ වෙනකොට යටට වැටෙන්නෙත් නැතිව මැද්දටලා ඉන්න පුළුවන් නම් ඒකම තමයි ඉතින් අභ්‍යාසය වෙන්නේ.
බොහෝ
තුසන්නා පෙරවන් සරණයි.
ඊළඟ පැනය බද්ධ ජීව ධර්ම කියලා ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් සරණයි සෝමනාච. පෙරවන් සරණයි.
ඔබ වහන්සේ ගේසුමානේ උපදෙස් දුන්න විදිහට මම අර යව කලාපි සූත්‍රයේ දේශනා ටික
අහුවා.
ඔව්. ඒකේ ධර්ම කරුණ ටික මට හොඳට පැහැදිලි වුණා. එතකොට ඒ අනුව මම ඒකේ කරපු භාවනාවට අනුව පව සාමාන්‍ය ජීවිතේ හැමතිස්සෙම දැන් මට වැටහුණු එකම දේ තමයි ඒ සිතුවිලි මැෂින්ම පටන් ගන්නෙම මම.
හරි.
එතකොට එහෙම මම එන්නේ නැත්නම් අර කියන තැන නිදහසේ එහෙම වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්.
හොඳයි.
ඔව්. ඒ වගේ ස්වභාවයක් තමයි කියන්නේ.
ඔව්. ඔව් සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඇත්තටම සිතුවිලි පහළ වෙන්නේ හරියට නිකන් මේ යම්කිසි මමයා හදන්න අවස්ථාවක් අරගෙන තමයි සිතුවිල්ල පහළ වෙන්නේ. ඉතින් එතකොට අපි අවධානයෙන් ඉඳලා ඒ අවස්ථාවෙන් බැහැර වෙන්න වෙනවා. නැත්නම් ඒ අවස්ථාවෙන් ගැලවෙන්න වෙනවා. දැන් මෙයා ඉන්නේ මොකාටද කියලා බලාගෙන ඉන්න වෙනවා. මේ සිතුවිල්ල ආවේ ඇයි? මේ හරහා නික අපිට මෙතනට මායාවත් ඇඳගමුකෝ. පාරේ එක්කෙනව නෙමෙයි. මාරයා ඇඳගත්තම කතාවක් ටිකක් ලේසි. ඒතර මේ මාරයා කොහොමද මේ හිතේ පහළ කරන සිතුවිල්ල හරහා ආයමත් මෙතන කෙනෙක් හදන්නේ. මෙතන පුජ්‍යලයක් හදන්නේ. කියලා අර චුට්ටක් ඒ විදිහට අපි ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම්, එතකොට අර මහත්ය කීපයක ඇත්ත මේ සිතුවිලි පහළ වෙන්නෙම මමෙක් අරගෙන. ඒ නිසා සමහර වෙලාවට ඉතින් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ නැහැ සෑම සිතුවිල්ලක්ම මමෙක් අරන් පහළ වෙනවා කියලා. හැබැයි බොහෝ සිතුවිලි එහෙම තමයි. බොහෝ සිතුවිලි පහළ වෙන්නේ, බහුතරයක් සිතුවිලි පහළ වෙන්නේ ඒ මමයා පෝෂණය කිරීම සඳහා දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සිතුවිලි පහළ වෙන්නේ.
ඔව් දැන් ඒක හරි සමනතමකද මගේ අත්දැකීම එහෙමම තමයි. මමයන් තමයි එහෙම නම් මමයන් නැති තාක්කල් අර එහෙම ඉන්න පුළුවන්.
දැන්
මම බලන්නේ ඒ එහෙම ඉන්න පුළුවන් කාලය කොච්චර වැඩි කරගන්න
කොච්චර
වෙලා ඉන්න පුළුවන්ද කියන එක තමයි
බලන්නේ.
මොකද ඉන්නකොට අනිවාර්යෙන්ම එවෙලෙම දැනෙනවා ඒක ඔස්සේ යන්නේ මොනවත් නේ එහෙම ගුණගත්තු ගමන් නැති වෙලා
යනවා.
හරි. මම ආයි අයින්නේ.
හරියටම හරි. ඒක තමයි. ඒකයි බුදුහාඳුරු කියන්නේ. දැන් අර යවකලාපේ සූත්‍රයේදී විවිධ පැති ඔස්සේ ඔක දේශනා කරන්නේ ඒකයි. මේක හරියටම මාන්නේ නිසා එන්න පුළුවන්, තණ්හාවක් නිසා එන්න පුළුවන්, හිතේ තීච්ච විසිරීමක් නිසා වෙන්න පුළුවන්. දැන් ඕකම තව ඔය මේ ධාතු විභංග සූත්‍රයේදී එහෙමත් ඔය විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ දැන් එක එක කොයි පැත්තෙන් හිතුවත් අහු වෙලා ඉන්නේ අපි. අපි එක පැත්තකින් අපිව බේර ගන්නකොට තව පැත්තකින් ඇවිල්ලා අපි අහු වෙනවා. අන්න ඒ වගේ හරිම වංචක ස්වභාවයක් මේ සිතේදී වල තියෙනවා. අපි එක තැනකින් මමය හදන එක වළක්ව ගන්නකොට වෙන තැනකින් මමය හදලා දෙනවා. දැන් හිතන්න දැන් මෙහෙම දැන් ඔන්න මාක් හරි අතීත සිතුවීමක් සිද්ධ වුණා. ඒක ඇසුරු කරගෙන ඔන්න සිතුවිල්ල පහළ වෙනවා. අපිට තේරෙනවා දැන් ටක් ගාලා මෙයා මේ මොකාටද එන්නේ කියලා. දැන් ආයෙමත් ඒ අතීත සිතුවීම අල්ලගෙන කෙනෙක් හදන්න තමයි එන්නේ කියලා අන්න තේරුම් ගත්තා. හිතන්න දැන් ඒකෙන් හැබැයි අන්න අපි ගැලවුණා. ඊට පස්සේ ඔන්න ආයෙ වෙන සිතුවිල්ලක් එනකොට අද නම් මම ගැලවුණා කියලා අන්න නිකන් අපිට ප්‍රශංසා කරන සිතුවිල්ලක්, මම දැන් වැඩකාරයා, මම දැන් යන්තම් ගොඩ දැම්මා කියලා අන්න එහෙම සිතුවිල්ලක් එන්න පුළුවන්. හැබැයි එතනදිත් පොඩ්ඩක් දැන් අර මම මාව උස්සලා තියාගත්තා. ආයෙත් පොඩි මමෙක් හදාගත්තා. ඒ වගේ හරීම සූක්ෂම අන්දමකින් වංචක ස්වභාවයකින් මේ හිත කටයුතු කරනවා.
ඒ සබාවන් ඔක්කොම මේ අඳුනගන්න පුළුවන්. ඒක ඔක්කොම අත්හැරලා දානවා.
හොඳයි.
හඳුනා ගැනීම ඔස්සේ කිසිම ඉදිරියට යාමක් වෙන්නේ නැහැ. එතනම ගිහලා ආපහු අර විදියටම ඉන්නවා.
හොඳයි.
ඒකට වෙන්නේ මේ මට මම නිකන් හිතපු ඒකෙදි මම තමයි බලන්නේ මේ ස්වභාවයේදී සිත මොකක්ද ඇසුරු කරන්නේ කියන එකක් නිකන් හොයන්න වගේ යනවා.
හරි.
සතියේ තියෙන බව නම් දන්නවා හොඳටම.
හරි. ඊට අමතරව වෙන යමක් කියන වේදනාවක් තියෙනවා. මොකද වේදනාව ඔක්කොම තියෙනවා. නමුත් මේ වේදනාව තිබුණට ඒක වේදනාවක් විතරයි. ඒක මොකද ඒකට ඒකෙන් බාධාවත් නැහැ.
හරි.
ඒ නිසා අමුතු සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඔහේ ඉන්න. හරි. වැරද්දක් නැහැ. ඉතින් ඔතනදී ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හිතේ පහළ වෙන ඒ සියුම් සියුම් දේවල් වටහා ගනිමින් හිත රූපවලට උපාදාන වෙන හැටි, සද්දවලට උපාදාන වෙන හැටි, ගන්ධ රස පහස ඒවට උපාදාන වෙන හැටි, එහෙම නැත්නම් වේදනාවලට උපාදාන වෙන හැටි, හිතේ පහළ වෙන සංඥාවලට උපාදාන වෙන හැටි, හිතේ පහළ වෙන වෙනත් මෛත්‍රියක්, රාගයක්, ද්වේෂයක් ඒවා අල්ල ගන්න හදන හැටි, මේ වගේ මේ හැම පැත්තෙම හිත ගිහිලා ඇලෙන්න, ගැලෙන්න, ගැටෙන්න, තණ්හා කරන්න පටන් ගන්න හැටි දකිමින් අපි වාසය කරනවා නම් දැන් එතකොට අර අපේ ඇතුලේ තියෙන ඒ පුරුදු වලට අපි කරන අනුග්‍රහය අඩු වෙනවානේ. දැන් අපේ ඒ ඇතුලේ පුරුදු තියෙනවා ඕවට ඇලිලා, ඕවට ගැටිලා. අපි අකමැති කෙනෙක් දැකපු ගමන් හිත ගැටිලා පුරුද්දක් තියෙනවා. අපි කැමති කෙනෙක් දැකපු ගමන් ඇලිලා හිතේ පුරුද්දක් තියෙනවා. දැන් අපි ඒවා ඒ පුරුද්ද පෝෂණය කරනවා වෙනුවට ඒක පුරුද්දක් වශයෙන් දැක ගන්නවා. මේකයිලා ආශ්‍රවයක් වශයෙන් තේරුම් ගන්නවා. මේකයි අපේ තියෙන අනුසය ධර්මයක්. මේක මේ හිතේ තියෙන මේ පුරුද්දක් කියලා තේරුම් ගත්තා නම් එතකොට අපි දැන් තවදුරටත් ඒ පුරුද්දේ වහලෙක් වශයෙන් කටයුතු කරමින් ඒ පුරුද්ද පෝෂණය නොකරන නිසා අන්න ඒ පුරුද්ද සුළු වශයෙන් දුර්වල වෙනවා. ඉතින් මේ දේ නැවත නැවත කරලා කරලා තමයි අපිට මේ පුරුදු වලින් අපේ හිත මුදව ගන්න වෙන්නේ. يعني වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිත දැන් පුරුදු වල වහලෙක් බවට පත්ලා තමයි දැනට තියෙන්නේ. ඉතින් අපි මේ බාහිර ක්‍රියාකාරීත්වය හරහා මේ පුරුදු වලට පොඩ්ඩක් පණ ගහන්න ඉඩ දීලා උඩට එන්න ඉඩ දීලා හැබැයි ඒ පුරුද්ද පෝෂණය නොකර අතහැරලා දානවා. ඒ හරහා අන්න ඒ පුරුදු ටික වීක් වෙන්න, දුර්වල වෙන්න පටන් ගන්නවා. තවත් වචන වලින් කියනවා නම් අර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ නූපන් අකුසල් නූපද වීම සඳහා වීරයක් දරන්න කියලා. අපිට පුළුවන් එතකොට මේ හිතේ දැනට නම් අකුසලයක් පහළ වෙලා නැහැ, මට පුළුවන් ද මේ නික්ලේශී හිත තවදුරටත් පවත්වන්න. මෙතෙන්දී අනිවාර්යෙන් අකුසල් පහළ කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පහළ වුණා නම් අපි ඒකට මුහුණ දෙන ආකාරය දන්නවා. හැබැයි පිරිසුදු සිත ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ සැනසිරිදායක සත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ සංසිඳිච්ච සත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අපි උත්සාහන්ත වෙනවා. ඒකට තමයි අපි වැඩි ඡන්දයක් දෙන්නේ. හිත පැටලවිලි වලින් තොරව පවත්වන්න අපි වැඩි ඡන්දයක් දෙනවා. හිතේ තියෙන එතකොට හුදු දැනුවත් බවක්, සරල බවක්, පැටලවිලි වලින් තොර බවක්, සැහැල්ලු බවක් තමයි එතකොට හිතේ තියෙන්නේ.
ඒ වගේම මම නම් සතරසත්පත්තාලේ වැඩිවෙද්දී මුලින්ම කායානුපස්සනාවෙන් තමයි පටන් ගත්තේ. කායානුපස්සනාව හැම ඉරියව්වෙම ගිහිල්ලා කායානුපස්සනාවේ මට ආපහු කිසිම දෙයක් නැතිව දැනගන්න දෙයක් නැති තරමටම සියුම් වෙලා ඒ තුළම ඉන්නකොට අනිත් දේවල් දැනෙනවා.
හරි.
දැනට ඒ ඔස්සේ තමයි දැන් මම ධම්මානුපස්සනාව කියන්නේ සිතුවිලි ඇති වෙන ස්වභාවය දැනෙන ස්වභාවයට ආවේ. මොකද අනිත් දේවල් කිසිම බාධාවක් නැහැ. මොනවා හරි මට දැනෙන්නේ කියන්නේ අර ස්වභාවයේ ඉන්න බැරි වෙන්නේ මොනවා හරි ඇතුළේ තියෙන කෙලස් නිසා තමයි.
හොඳයි හොඳයි. ඒක තමයි, ඒ කියන්නේ මෙතන තාම මේ ඒ අපේ තියෙන පුරුදු වලින් යම්කිසි උත්ප්‍රේරණයක් එනවා, යම්කිසි උත්තේජනයක් එනවා. ඒ නිසා ආයෙත් ඔන්න හිත වික්ෂිප්ත වෙනවා, ආයෙත් හිත කැළඹෙනවා. හැබැයි ඒ කොයිතරම් දේවල් එළියෙන් සිද්ධ වුණත්, අපිට කොයිතරම් බාධා ආවත් හිත කැළඹෙන්නේ නැත්තම්, හිත සැලෙන්නේ නැත්තම් අන්න ඒ කියන්නේ ඇතුලේ ඒ මණ්ඩි ටිකක් අඩු වෙලා කියලා කියන්න පුළුවන්. හිතේ පුරුදු වලට දැන් අපිව නටවන්න බෑ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි කියන්නේ බොහෝම අවංකව නිහතමානීව අපේම හිත හිතා බල අපේම හිත දිහා බල බලා මේ ගමන යන්න වෙනවා. අපිට මේ කවුරුවත් කියන්න බෑ දැන් නම් ඔයාගේ හිතේ අරක නෑ මේක හේ නැහැ කියලා කාටවත් එහෙම සාතිකයක් දෙන්න බෑ. අපිම අපේ හිත ගැන අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඕන වෙලාවක කලින් නොතිබිච්ච කෙලේශයක් හටගන්න පුළුවන් කමක් තාමත් හිතේ තියෙන්න පුළුවන් කියලා තමයි කටයුතු කරන එක වඩා සුදුසු. එතකොට අපි අපිට ඕනට අපි ලකුණු දෙන්න යන්නේ නැහැ. තාමත් මේ හිතේ කෙලෙස් තියෙන්න පුළුවන්. තාමත් මේ හිතේ අනුසය තියෙන්න පුළුවන්. ආශ්‍රව ධර්මයන් තියෙන්න පුළුවන් කියලා අපි හැමතිස්සකම අවධානයකින් තමයි ඉන්නේ. සූදානම් ශරීරයෙන් තමයි කටයුතු කරන්නේ. හැබැයි ඒක ඕන්ට වඩා ගෙනහිල්ලා ඒකෙන් වික්ෂිප්තභාවයක් ආතතියක් ඇති කරගන්නෙත් නැහැ. නේද? දැන් අපි සහැල්ලුවෙන් තමයි ඉන්නත් තියෙන්නේ. දැන් මේක වඩන්නත් ඕනේ. හැබැයි නිකන් බය වෙලා කොයි වෙලාවෙ කෙලස් පහළ වෙද දන්නෙත් නැහැ කියලා නිකන් ඒකෙන් ආතතියක් ගත කියලා එහෙම ඉන්න ඕනෙත් නැහැ. බොහොම සහැල්ලුවෙන් එයාට කැමති විදියට ඉන්න දීලා අපිත් පාඩුවේ ඉන්නවා. අවධානෙන් ඉන්නවා හැබැයි. ඉන්නවා හැබැයි හිතගෙන අවධානෙන් ඉන්නේ. කොයි වෙලාවෙ හෝ ක්ලේශයක් පහළ වෙනවා නම් අන්න අපිට දැනුවත්ව තමයි ඒක වෙන්න ඕනේ. දැන් ඕක ලස්සන බුධාඳුර කියනවා ඔය සමාධි භාවනා සූත්‍රයේදී එහෙම. ඒ කියන්නේ හිතේ කුමක් හෝ ක්ලේශයක් පහළ වෙනවා නම් ඒක විදිතා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. එයාට දැනුවත්වම තමයි සිතුවිල්ලක් පහළ වුණා නම් සිතුවිල්ලක් පහළ වෙන්නේ. දැනුවත්වම තමයි ඒක සුළු වෙලාවක් හරි පවතිනවා නම් පවතින්නේ. දැනුවත්වම තමයි ඒක බැහැර වෙලා නම් බැහැර වෙලා යන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. ඒතර අපිට හොරා මොකක්වත් වෙන්න බෑ.
ඔවිගනේ ඇත්තටම සතියම තමයි.
සතියම තමයි තිය අන්තිමට බැලුවා. ඔව්. ඒ සතිය හැබැයි උමනාවෙන් පවත්වන සතියක් නෙමෙයි.
නෙමෙයි.
ඔව්. ඒක නිකන්
මුලින් උමනාවෙන් ඒක පුරුදු වෙනකම් පවත්වන්න ඕනේ. නමුත් ඒක පස්සේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒක තමයි
හරියටම හරි. එහෙනම් මුලදී අපි ආයාසයෙන්, උවමනාවෙන්, ධෛර්යයෙන්, වීරයෙන් සතිය පවත්වනවා, සතිය ඉගෙන ගන්නවා, පවත්වන්න උත්සාහවන්ත වෙනවා. පස්සේ ඒක નિરાයාස සතියක් බවට අපිට උරුම වෙච්ච සතියක් බවට පත් වෙනවා. හොඳයි. හොඳයි. දෙරුවන් සර්නේ.
ප්‍රශ්නය සන්ධ්‍යා මිරිහානට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකේ
මම මේ හැමදාම සක්මන් භාවනාව පැයක් කරනවා, ආනාපානසතිය කරනවා. මේ දින 3-4කට පෙර මට සිදු වූ මේ අත්දැකීමක් පෙරවරු 1:36 ඉඳලා පෙරවරු 2:58 අතර ආනාපානසතිය පරයන්කය තුළදී මම මේ අත්දැකීම ලැබුවේ. මට හුස්ම හොඳින්ම අරමුණු වුණා. හෘදය ගහන ගැස්ම මට දැනුණා. හුස්ම ගැනීමේ අපහසුකුත් ආවා. හෘදය තුල මස්වල තිරණය වෙන වගේ දැනුණා. ඒ වගේම දැන් මට හැමලෙම් වගේ අර ඇඟේ හිරියක් වගේ වෙන වෙලාවලත් මට දැනෙනවා. ඒ වගේම අද මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අහුන්කන් දීගෙන ඉන්නකොට මට පුදුමාකාර මට හිතෙනවා මම සමාධියකින්ද ඒක ඇහුවේ කියලා. මගේ යම් කිසි හිතේ වෙනස් වීම වෙනකොට මට කඳුළු ආපු අවස්ථාවල් එහෙම තියෙනවා. මේක ඉස්සර දෙපාරක් විතර මට අදත් ඒම ගැටියක් ඇති වුණා. මගේ ප්‍රශ්නේ ඒකයි ස්වාමීන් වහන්සේ.
නෑ ඒකේ වැරද්දක් නැහැ. ඉතින් දැන් අපි දැන් අද කතා කරන්නේම දැන් මේ දවස්වල සතිපට්ඨානය ගැනමනේ කතා කරන්නේ. අපි යෝගාවචරයන් වශයෙන් අපි කරන දේට අදාළව එහා සැසඳෙන අපේ අත්දැකීමත් එක්ක හොඳට ගැළපෙන දෙයක් කතා කරද්දී එතකොට අපිට ඒකත් එක්ක හොඳට සම්බන්ධ වෙනවා, හොඳට කනෙක්ට් වෙනවා, අපේ හදවතට මේක දැනෙනවා. ඒ නිසා අපේ ඇස් වලට කඳුළු වීමක්, අපි තුල එක්තරා අන්දමකින් අර ඒකත් එක්ක හොඳට අනුගත වීමක්, මුළු හදින්ම පිළිගැනීමක්, මුළු හදින්ම ඇහුම්කන් දීමක් සිද්ධ වෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි ඉතින් මම අද ඒක නැතුව නිකන් වෙන දෙයක් ගැන කතා කළා කියලා. මම ඔන්න ජාතක ගතාවක් ගැන කියලා දුන්නා. මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ හිටියා, මේ විදිහට කටයුතු කළා. සමහර විට එතෙන්දී අරතරම් අපිව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර කරගෙන යන දෙයට හොඳට ශක්තියක් ලැබෙන, ඒ කරගෙන යන දෙයම තව තව විස්තර වෙන, ඒකට අනුග්‍රහයක් ලැබෙන දෙයක් එක්ක අපි ඉන්නකොට ඒ බඳු ධර්ම දේශනාවක් ඇහෙනකොට අපිට ඒකත් එක්ක හොඳට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඒක වැරද්දක් නෑ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ මට එහෙම මේකටදී මේකට සම්බන්ධ වුණේ මට එහෙම සතර සතිපට්ඨානයේ මේ දුකටේ ඔබ වහන්සේගේ දේශනා හරි වෙනත් දේශනා හරි මම එහෙම පිළිවෙලකට අහලත් නෑ. ඒක නිසා ඒව පරිහරණය කරන්න වෙන්නේ ඒක ස්වාමීන් වහන්සේ.
ඔව් පරිහරණය කරන එක හොඳයි. දැන් මේ දේශනා මාලාවම නිසරණවණය වෙබ්සයිට් එකේ දාලා තිනවා. ඒ වගේම කීපයක් මේ ක්‍රිෂාන්ති මහත්මියත් මේ යොදලා තිනවා. ඒ නිසා මේ දේශනා මාලාව විශේෂයෙන්ම ශ්‍රවණය කරන්න අනිත් අයටත් මම ආරාධනා කරනවා. මොකද අපිට එකපාරටම මේ අද කතා කරපු ධම්මානුපස්සනාවෙන් මේක පටන් ගන්න බෑ. මේක අපි ඒකයි මම මුලින් ඉඳන්ම මතක් කළේ මේකේ කායනුපස්සනාවෙන් පටන් ගන්න එක ඉතාම සුදුසුයි. ඊටවස වේදනාවන පසනාව ඊටවස චිත්තාවන පසනාව මේ වගේ අනුපූර ප්‍රතිපදාවක් මෙතන තියෙනවා. ඒ නිසා මුල් දේශනා ටික ඔක්කොම අපේ නිසරණවණේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවා අහන්න. එතකොට බොහොම පිරිසුදුව තමන්ට කරන්න ඕනේ මොකද්ද, යන්න ඕනේ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, වඩා ගන්න කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙවි. ඒ නිසා මුල් දේශනා ටික අහන්න කියලා මමත් ආරාධනා කරනවා.
බොහොම
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය සමන්ති හරි කාලිංග හරි දෙන්නක් කෙනෙක් ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ දේශනා අද දේශනාවේදී නීවරණ ධර්ම ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා විශේෂයෙන්ම කතා කරන්නේ කාමච්ඡන්දය ගැන. ඒ හරහා ස්වාමීන් වහන්සේ ඇත්ත ඇති සැටි දැනගැනීම කියන්නේ අපි නුවණින් බැලීම නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඒ සම්මාදිට්ඨිය ඇති වෙලා එතන විදර්ශනාව මේක සිදු වෙන්නේ ස්වාමීන් වහන්සේ විදර්ශනාවට බහින්න ඒ தත්ත්වයට එන කියන්නේ ස්වාමීන් වහන්සේ ඇති වෙන අරමුණ කාමච්ඡන්දය සම්බන්ධ ඇති වෙන අරමුණ අපිට විදර්ශනාවෙන් බලනවා නම් හේතුඵල ධර්මය අනුව හරි ඇති වෙන පංචපාදනස්කන්ධය ඇතිවීම නැතිවීම බැලීමෙන් විදර්ශනා භාවනාවට පත් දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ?
ඔව්.
ඒ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය මේ තීන මිත්‍ය ස්වාමීන් වහන්සේ මේ ගඟකදී විතරක් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවන් වලට පරියන්කේදී නැත්නම් ධර්ම ශ්‍රවණයේදී නිදිමත ගතියක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ මේ නොහිතපු විදියට ඒකෙන් මිදෙන්නේ කොහොමද? ඔක දෙක තමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය.
ඇත්තරම මේ අපි විස්තර කරන කොටස් ඔක්කොම දැන් අපි ඇත්තරම කතා කරන්නේ විපස්සනාව කියලා කියන්න පුළුවන්. එතකොට අපි ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීම, ඒකේ හට ගැනීම තේරුම් ගැනීම, ඒකේ ප්‍රවෘත්තිය තේරුම් ගැනීම, නැත්නම් ඒක වෙනස් වීම විපරිණාමයේ තේරුම් ගැනීම, ඊට පස්සේ ඒක නිරුද්ධ වී යාම, ෂේ වී යාම තේරුම් ගැනීම, මේක එක විපස්සනාවේ මට්ටමක් කියලා කියන්න පුළුවන්. මේ හරහා අපි තුල ප්‍රඥාවක් අවදි වෙනවා. හොඳට මේවැය තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේවැයෙන් තියෙන පෙළෙන ස්වභාවය තේරුම් ගන්න පටන් ගන්නවා. මේක මේ මම කරන දෙයක් නෙමෙයි, මේකයි නම් මට අයිති දෙයක් නෙමෙයි, මගේ වසංගේ පවත්න්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අන්න ආත්ම ලක්ෂණයක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන තියෙන හුදු ධර්මතා ස්වභාවයක්, මෙතන තියෙන හුදු හේතුඵල දහමක් කියලා අන්න අපිට තව හොඳට ගැඹුරට ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්නවා. තනිකර විපස්සනාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් පංච උපාදානස්කන්ධය ගැන මහත්යා වචනයක් ප්‍රකාශ කරලා අපිට ඒක ඊළඟ දවසේදී කතා කරන්න පුළුවන්. يعني තව පැත්තකින් ඒක දිහා බලනවා. එතකොට අපි නීවරණ පැත්තෙන් කතා කරද්දී නීවරණ හරහා අපිට විපස්සනාවක් වඩා ගන්න පුළුවන්. නීවරණ හරහා හේතුඵල දහමක් අවබෝධ කර ගන්න පුළුවන්. නීවරණ හරහා ත්‍රිලක්ෂණයක් අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද අපි සාකච්ඡා කරන්න උත්සාහන්ත උනේ. ඊට පස්සේ තීන මිද්දේ ගැන කතා කරනවා නම්, නිදිමත ගැන කතා කරනවා නම්, ඉතින් ඒක හුඟක් වෙලාවට අපි බොහොම කාර්ය බහුලව රාජකාරී කරන මට්ටමේ නම් ඉන්නේ. ඉතින් එබඳු කෙනෙක් ඒවා පොඩ්ඩක් පැත්තකට දාලා ඇවිල්ලා S2 පියාගත්තාම ආනාපාන සතියක් වඩන්න ගියාම හිත නින්දට යන එක, තීන මිද්දට බර වෙන එක සාමාන්‍ය සිදුවීමක්. මොකද අපි පුරුදු වෙලා තියෙන බොහොම මේ කාර්යක්ෂමව, කාර්යශීලීව, බහුලව කටයුතු, බහුලව කාර්ය බහුලව කටයුතු කරන්න. නමුත් දැන් මෙතෙන්දි කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක හුස්ම එක බලන් ඉන්න එක, හුස්ම දිහා බලාගෙන ඉන්න එක. ඉතින් දන්නේම නැතුව හිත තීන මිද්දට වැටෙනවා. දන්නේම නැතුව හිත කම්මැලි වෙනවා, උදාසීන වෙනවා, සැඟ වෙනවා. ඉතින් ඒ නිසා ඒ බාධාව නැත්තම් ඒ දුර්වලකම අපි ගාව තියෙනවා. ඒ නිසා අපිට ඒ බඳු මට්ටමකදී ඔහේ කිරා වැටි වැටි ඉන්නවට වඩා සුදුසුයි සක්මනට යන එක. සක්මනට ගිහිලා සක්මනේදී කොහොමද මේ පාදයේ ස්පර්ශයක් ගන්න සිහිය පිහිටවන්නේ? තව තව මේ අරමුණ විචිත්‍රව දැනගන්නේ කොහොමද? විස්තර සහිතව දැනගන්නේ කොහොමද කියලා උත්සාහවන්ත වෙන එක ඊට වඩා වටිනවා. තව පැත්තකින් කියන්න පුළුවන් ඕනේ නම් ඉතින් ටිකක් උණු වතුර ටිකක් වගේ බීලා, නැත්තම් රස්නේ තේ ටිකක් එහෙම බීලා, කෝපි ටිකක් එහෙම බීලා, මූණේ වතුර ටිකක් එහෙම ගාගෙන හොඳට එළිය පහළිය තියෙන තැනක භාවනාව පටන් ගන්න. එතකොටත් ඕක ටිකක් දුරට මග හරව ගන්න පුළුවන්.
බොහොම පැහැදිලි සවන්හස ගොඩක් පිටරවා සන්නයි.
නැත්නම් තරුවන් සන්නයි.
මයික් එක ඔන් කරලා තියෙනවා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් දැන්. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මම වහන්සේගෙන් කමඨහන් සුද්ධ කරගෙන දැන් වේදනානුපස්සනාව වඩමිනු ඉන්නේ. මම ඒ වගේ මූල කමඨහනට ඉලඹිලා ක්‍රමානුකූලව සිත තැන්පත් වුණාට පස්සේ ක්‍රියාවලියටපත් වුණාට පස්සේ මම දිගටම මූල කමඨහන වඩහගෙන යනවා. ඒ යමින් ගමන ටික මම පැය භාගයක් විනාඩි 40ක් වගේ ගත වුණාට පස්සේ ඒ කමඨහනේ සිටියදීම මට වේදනාව හිමින් දැනෙන්න ගන්නවා. මම ඊට පස්සේ ඒ දිහාවට සිත යොමු කරනවා. ඒක වඩාගෙන යනකොට විසඳින් වේදනාව දිහා බලාගෙන ඉන්න දැඩිව දැනෙන්නේ නැහැ. මින් දැනෙන්නේ මම බලාගෙන ඒක ගෙවන් වෙලා යනවා. නැවත ටික වෙලාවකින් වේදනාව දැනෙනවා. ඒ කයි දකුණු පසේ එක එක අංග වලින් තමයි මේ වේදනාව ප්‍රමාණිකව දැනෙමින් පවතින්නේ. ඒතකොට මට දැනෙනවා නිකන් බුබුලු බුබුලු වගේ කියන්නේ. මේක එකපාරට එනවා නෙමෙයි මේ හරියට හුලං ගහනවා වගේ බයිසිකල් පොම්ප් එකකින් හුලං ගහනවා වගේ වේදනාව මට පහේ දැනීගෙන යනවා. ඒ නැවත ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක ගෙවන්නේ නැවත තව තැනකින් වේදනාව පටන් ගන්නවා. ඒක වැඩියෙන්ම මේ සැරේ ප්‍රකටව දැනෙන්න ගත්තේ පරයන්කේ ඉඳගෙන හිටපු ආසනයට තද වෙච්ච කොටසේ. කුතුම වේදනාවක් දැන් ප්‍රමාණිකව වේදනාව වැඩි වෙමින් පවතිනවා. ගෙවන් වෙන ඉක්මන් කාලයෙන් ගෙවන් වෙන්නේ නැහැ. මම ඒ දිහා බලාගෙන ඉන්නවා. මට හොඳටම පැහැදිලිව දැන් මම අර පළතෝ බැලමින් බලනවා වේදනාව දිහා වෙනත මට මේක දරා ගන්න අමාරුයි. නමුත් මට දැන් ටික ටික මේක දරාගෙන මේකේ ස්වභාවය හිමින් මට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ වේදනාවේ තියෙන පීඩන ගතිය, පීලන ගතිය, දුක සහගත බව මේ සියල්ලම විනා මම ක්‍රමානුකූලව බලාගෙන ඉන්නවා ස්වාමීනි. ඒකම වේදනාව ගෙවන් වෙනකොට මට දැනෙනවා රූපේක්ෂා වේදනාව. එතකොට අවසානයේදී මට තේරෙනවා මේකේ අනිත්‍ය ස්වභාවය. මට වුමනා විදිහට මේක පාලනය කරගන්න බැරි බව අනාත්ම ලක්ෂණේ. මට ඒ සියල්ල දැන් ප්‍රමාණිකව පැහැදිලිව වැටහිගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මගේ හිතට එනවා මේ ස්වභාවය ඇති වුණේ මම මෙහෙම ඉඳගෙන ඉන්න නිසාද? එතකොට මේක අර හේතුවක් නිසා ඇති වෙච්ච දෙයක්. ඔබ වහන්සේ උපදේශනෝ මම ඒ විදිහට මේ පිළිබඳව සිතමින් කරනවා. මේ ආකාරයට මම ස්වාමීන් වහන්සේ පැය 3ක් විතර කාලේ ගත වෙනකොට මට වේදනාව තිබියදීම හැරුණා. ඊට පස්සේ මම භාවනාව නැතර කරලා ස්වාමීන් වහන්සේ මට මේක දැනගන්න ඕනේ. මේ වේදනාව තිබියදී මේ ඇහැරෙන එක මම නැවත කරගෙන යන්න ඕනේද? එතකොට පැය 3ක් පමණ කාලේ ගත වෙලා මට මේක තවදුරටත් කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගන්න තමයි මම මේ කතා කළේ. අර වේදනාව තිබියදී නැතර කෙරෙච්ච එක වැරද්දක්ද? මේක තවදුරටත් මේ විදිහටම ඒ පරයන්කෙම කරගෙන යන්න ඕනේද කියලා මට ඉදිරියට මේක වඩා ගන්න ඔබ වහන්සේගේ උපදෙස් ලැබෙනවා නම්
හොඳයි. හොඳයි. මෙතෙන්දී ඒ කියන්නේ පැය 3ක් නම් ටිකක් වැඩිත් වගේ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් මේකේ සමබරව අරගෙන යන එක වඩා සුදුසුයි. නමුත් ඉතින් අර කෙනෙකුට දැන් විශ්වාසය පහළ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය ඇති වුණාට පස්සේ ඉතින් පැය කීපයක් කරත් වැරද්දක් නැහැ. හැබැයි පොඩ්ඩක් අර කයේ සමබරතාවය, හිතේ සමබරතාවය පවත්වාගෙන යන්න. ඒ කියන්නේ අපි තුමු ටිකක් දුරට කරා. ඊට පස්සේ නැගිටලා ආයෙත් ඔන්න සක්මනට යනවා. සක්මනේ දැනෙන වේදනාවන් දිහා ඊට පස්සේ බලන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඉඳගෙනම කළ යුතුයි කියලා නීතියක් නැහැ. මේ වේදනාවන් පස්සනවා වඩද්දිත් ඕනම ඉරියව්වක වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. ඒ නිසා අපි මේ වේදනානුපස්සනාව වඩද්දී අනිවාර්යෙන් මේ පහළ වෙච්ච වේදනාව පහව යනකම්ම ඉඳලා නැගිටිය යුතුයි කියලා එහෙම නියමයකුත් නැහැ. මොකද මේවා එක එක මට්ටම් වලදීනේ දැන් අපි එක වේදනාවක් පහව යද්දී නැගිට්ටා. හැබැයි සමහරවිට වෙන වේදනාවක් ඒත් එක්කම පටන් ගත්තා. මොකද මේවා කොයි වෙලාවේ පටන් ගන්නවද කොයි වෙලාවේ සියල්ල අවසන් වෙනවද කියලා අපිට එහෙම නිශ්චිත වශයෙන් කියන්න බෑ. අපි දැන් යම් අවස්ථාවකදී නතර කරනවා. සමහරලාට හැබැයි නිකන් Tamanට යම් යම් හෝඩුවාවල් ලැබෙනවා දැන් අවසන් කරාට කමක් නැහැ කියලා. ඒ නිකන් අර භාවනාවේ ඒ බඳු හෝඩුවාවල් Tamanට තමන්ගේ අනුසාරයෙන් හොයාගන්න නිකන් අවස්ථාවක් ලැබෙනවා. හිතන්න සමහරලාට නිකන් මුලින් හොදට කෙරීගෙන ගියා ඊට පස්සේ නිකන් ඔක්කොම ටික හොඳට වැටුණා මේකේ හොඳට යම් නුවණක් අවදි වුණා ඊට පස්සේ මේක අවසන් වුණ ගතියක් නිකන් Tamanට තේරෙනවා ඊට පස්සේ වල සක්මනට යන එක වඩා සුදුසුයි කියලා Tamanට තේරෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මේ තීරණය ගත්තට වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ ඇහැරිච්ච වෙලාවට මොහොතක දිස්සෙන මට දැන් ඇති කියන අදහසක් හිතට ආවා ස්වාමීන් වහන්සේ.
හරි. ඒක තමයි. ඒක දැන් මොකද ඒ දැන් ප්‍රමාණවත් කාලයක් අපි වඩලක් තියෙනවානේ පය තුනක් කියන්නේ සෑහෙන ප්‍රමාණවත් කාලයක්. ඒ බඳු ප්‍රමාණයක් කොහොමත් ඇති. දැන් අපි ඕක ඒ කියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් ආයෙ සක්මරට ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ විවේකයක් අරගෙන සහැල්ලුවක් අරගෙන නැවත වඩගෙන යන්න පුළුවන්. එතකොට අර කායිකව මානසිකව දැනෙන වෙහෙස අඩුයි එතකොට. නැත්නම් අපි මේක හුඟාක් අර බොහොම වීරයම ඉස්සරහින් තියාගෙන මහා බරපතල විදිහට මේක කරන්න ගියාමත් මේ භාවනාව ටිකක් කර්කශ වෙනවා. හරිම වියලි ස්වභාවයකටපත් වෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් මේකේ යම් සමබරතාවයක් පාත් ගන්න. ඒක බුදුන් වහන්සේ මතක් කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම සතිපට්ඨානයේ වඩද්දී ඇතැම් වෙලාවට ටිකක් කර්කශ වෙන්න පුළුවන්. ටිකක් වියලි වෙන්න පුළුවන්. ඒ තරම් සතුටක් නොදැනෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කමක් නැහැ. දැන් පොඩ්ඩක් ඕනේ නම් සමත කර්මස්ථානයේ පැත්තට මාරු වෙන්න. කෙටි වෙලාවකට. මේ නිකන් හිත කැමති නිමිත්තකට යන්න. අපිට එයාට පුළුවන් ඕනනම් යා සමාධියක් දිනු කරලා තිනවනම් ඔන්නේ හිතේ ඒ බඳු සමාධියක් පැත්තට යනවා. නැත්තම් අපි තුමු යා මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතියක් එහෙම දිනු කරලා තිනවනම් අර ඒ සිත සතුට කරන යම් දෙයක් චුට්ටක් ටික වෙලාවක් දෙනවා. ආයෙත් ඔන්න හිත පණ ගැන්විලා ආයෙනවා. ආයෙත් අර හිතේ තිබිච්ච දරත ගතිය, පීඩන ගතිය, පෙළන ගතිය අයින් වෙලා දැන් ආයෙත් හිත පොඩ්ඩක් ප්‍රබෝධමත් වෙලා එනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් එන්න පුළුවන් මේ සතිපට්ඨානෙට. ඔය විදිහට අර මේ වික්කුණු පස්සේ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ මේ පැති දෙකම අවස්ථානුකූලව පරිහරණය කිරීම ගැන උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා සැහැල්ලුවෙන් කරගෙන යන්න හුඟාක් කර මේ කයට මේ වද දෙමින් කරගෙන යන්න එපා. ඒක කෙලින්ම වේදනාවෙන්ම යන්න පුළුවන්. මේ කියන්නේ වේදනානුපස්සනාවම සක්මනේදීත් වඩන්න පුළුවන් නම් ඒකෙත් වැරදක් නැහැ. මොකද දැන් අපි පය තුනක් තිස්සේ පරයන්කේදී හොඳට පුහුණු වෙලා තිනවනේ එනේන වේදනාව බලන්න. ඒතකොට සක්මනේදීත් තියෙන්නේ බඳුම වේදනාවන් රසක්. දැන් අපිට මුලදී දැනුණ ධාතු ලක්ෂණ වශයෙන්, හැබැයි දැන් අපිට දැනෙන්නේ ධාතු ලක්ෂණ වශයෙන් වෙන්වෙන් වශයෙන් මේක පටවි මේක ආපෝ එහෙම නෙමෙයි දැන් දැනෙන්නේ. දැන් මෙතන තියෙන නිකන් හුදු උපේක්ෂා වේදනා රසක්. මෙතන තියෙනවා නිකම් පුංචි අපිට දුක් වේදනා රසක්, පහසු වේදනා, සැහැල්ලු වේදනා රසක් මෙතන තියෙනවා කියලා අපිට මේ වේදනා මොහුණු වලින් ඒක දිහා බලන්න පුළුවන්.
හොඳයි,
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය නිලන්ත නානායක්කාරට දීපත් කරන්න පුළුවන්.
තෙරුවන්
සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මම දැන් මාස කීපයක ඉඳලා මේ දෝෂයේ වැඩසටහන සහභාගී වෙලා කමඨාන් අනුභවයෙන් තුන්තහන් වලට පොකන දෙන්න උන්කන් දෙනවා. මට තිබිච්ච ප්‍රශ්නය තමයි මම භාවනා පරයන්ක භාවනා තමයි ප්‍රතිකරන්නේ. පරයන්ක භාවනා කරගෙන යනකොට සතිය හොඳට පිහිටවනවා. නමුත් සතිය අකණ්ඩ නැහැ. ඒ කියන්නේ අපි තමයි උස්මාර දල වශයෙන් 40ක් 50ක් වගේ අරපොත සතිය පිට යනවා. ඊට පස්සේ මට ආමත් දෙක තීරිලා මම නැවතත් ප්‍රපුත්සර සිහිට ඇවිල්ලා මේ ආශ්වාස ප්‍රශ්වාස එකව කරගෙන යනවා. ඔබ වහන්සේගේ කමඨාන අනුව ඔබ වහන්සේ මට මේ කලින් මෑණිවරින් කියන කෙනෙක්ට කලින් කියලා දුන්නා මේ පරංගිය පොඩ්ඩක් දියුණු කරන්න. ඒක හරියි කියලා. ඒක වර්ධනය වෙයි කියලා. පස්සේ මම මේ පහුගිය සතියේ ඇත්තරම නිවාසිකෝ ආරණ්‍ය සේනාසනේ ගත කරපු දින කීපෙදී මම මහත් උනන්දුවකින් සක්මන් භාවනාව දිනු කළා. එතකොට මට ඇත්තරම මේක ලොකු ප්‍රතිඵලයක් තිබුණා. මම අර සක්මන් වැඩි දින සක්මන් මාර්ගයේ සක්මන් වාර 5ක් 10ක් සමානතර 15ක් විතර වෙනකම් විතර මම ඉතාමත් සමාහිත සමාවේ සීය පාත්වගෙන හොඳින් මගේ පපාදයේ පදුල ගැටෙන විදිය, ඉස්සන විදිය, ඊළඟ කකුලේ ආරම්භින් ඊළඟ පාදයේ පැළෙන විදිය ගැන සිත එක සැරයක්වත් පිට යන්නේ නැතුව මට සක්මන් වාර 10ක් වගේ ප්‍රමාණයක් දැන් පුළුවන් වුණා. ඒතර මට දුක හිතර ප්‍රීතියක් සතුටක් ආවා. අනේ මගේ ධාර්මයේ භාවනාවි දැන් ඉඳ ජීවනක් තියෙනවා. අනේ මට මේ සක්මන් භාවනාව විනාඩි 10ක් විතර එක දිගට එක ස්ත්‍රීලක් පිට යන්නේ නැතුව පවත් ගන්න පුළුවන් වුණා නේ කියලා. ඊට පස්සේ මම ඊට පස්සේ මම පරයන්කයට වාඩි වුණාම පරයන්කේදී මට නමුත් අර කියන ඉලක්කයට මට එන්න බැරුණා. ගරු ස්වාමීන් වහන්සේ දල වශයෙන් පුස්මරල් 40ක් 50ක් යන ප්‍රතිපදාවක් යනවා. හැබැයි මම ඉක්මනට තේරුම් ගන්නවා ගියා කියලා මම ආවත් එනවා. ඒතර මම අලුත්කම මම හිතන හැටි මම මොකක්ද මේක කරන්න කියලා හිතලා මම දුරෝම පරිස්සමෙන් ඉතාමත්ම සීබුද්ධියෙන් ආශ්වාසය කියන එක වත් මගේ දැන් ආශ්වාසය මම පටන් ගත්තා. දැන් නාසාග්‍රයේ මගේ විශ්මරල්ල වැදුනා. ඔන්න දැන් ආශ්වාසනාලය තුළ කිල් මගේ උස්ම දැන් මගේ කෙනාවල් ටික පිරුණා. හොඳ සතියකින් ඉන්නවා. මම ආශ්වාසය සම්පූර්ණ කළා. එතකොට ප්‍රශ්වාසයේදී මම කරන්නේ ප්‍රශ්වාසය ඉගෙන ගෙන ඒක මම හිතන්නේ නැතුව ප්‍රශ්වාසය මම ඔන්න එකයි කියලා මම ගණන් කළා. ගණන් කරලා ඉවර වෙලා ඒ ගණන් කරනවත් එක්කම හිත පිට යන්න දෙන්නේ නැතුව මේ එක කියලා ඉලක්කව මම හොඳට මනසින් මම චිත්‍රයක් මවාගත්තම එකයි කියලා. ඉතින් දෙවනි සැරේ පටන් ගත්තම ඔන්න ආශ්වාසය මම හොඳට කරගෙන යනවා. ඒක සම්පූර්ණයෙන් මේ වෙනවා. දෙවනි පිට කරනකොට මම දෙකයි කියලා දෙවනි එකේ දෙක කියලා ඉලක්කම හිතේ මම හොඳින් මවාගත්තා. ඒ ක්‍රමය කරනකොට අපේ දරු ස්වාමීන් වහන්සේ මට හුස්ම රැලි 100ක් 150ක් විතර මේ ක්‍රමය මට කරගෙන යන්න පුළුවන් වුණා. හිතට වෙන කිසිම විල්ල පාරිසුවිල්ල කියන්නේ නැතුව. නමුත් එතකොට මට තියෙන ප්‍රශ්නේ ඔබ වහන්සේට මේක මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ආනාපාන සති භාවනාව නෙමෙයි. මම අර තාවකාලිකව මේ මම අර ස්වාලයකට ප්ලාස්ටරයක් කලවනවා වගේ මම මේ බලහත්කාරයෙන් කරගත්ත දෙයක් මේ සතිය පවත්ව ගන්න මේ පරයන් කියන එක. ඉතින් මේ ක්‍රමය මම තාවකාලිකව මගේ සතිය තව දුරු වෙනකම් මේක මම කරාර කමක් නැද්ද? ඒක වැරදි ක්‍රමයක්ද? ඒක මොකක් කොහොමද මම මේක දියුණු කරගන්න තව කියන එක තමයි මම වාසිකින් ඉතාමත්ම ගෞරවණීය මේ ප්‍රශ්න අහන්නේ අපේ ස්වාමීන් වහන්සේ.
ඔව් මෙතෙන්දී මේ නිලන්ත ඇත්තටම දැන් ඔය ක්‍රමය හරහා අපේ සම්පජඤ්ඤයට වඩා දියුණු වෙන්නේ සමාධිය. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පැති කීපයක් පෙන්නනවා සතිය පිහිටවීම කියන එක එකක්. ඊළඟට ඒ අරමුණ තුල ඔහෙ ඉන්නවා කියන එක වැඩි වෙලාවක් ඉන්නවා කියන එක එකක්. හැබැයි අරමුණ විමසලා බලනවා කියන එක අරමුණ විශ්ලේෂණය කරනවා කියන එක තව එකක්. දැන් ඔය ක්‍රමයේදී ඇත්තටම අරමුණු ගණන වැඩි ගණනක අපිට ඉන්න පුළුවන්කම ඇති වෙනවා. හැබැයි අපි අරමුණ විමසන්නේ නැහැ. අපි ඒ වෙනුවට අර හිතින් මවාගත්ත චිත්‍රය, එක කියන චිත්‍රය, දෙක කියන චිත්‍රය තමයි අපි උපයෝගී කරගන්නේ අරමුණේ සිත පවත්වන්න. ඒක ඇවිල්ලා අපි යොදාගන්න නිකන් උපකරණයක් පමණයි. යම්කිසි හෝඩුවාවක් නැත්තම් නිමිත්තක් මෙනෙහි කිරීමක් පමණයි. හැබැයි අපි අස්පනා අපිට තියෙන අරමුණ පොඩ්ඩක් විමසන ගතිය අඩු වෙනවා. අරමුණ විමසීම වෙනුවට අපි වැඩි වාර ගණනක්, වැඩි අරමුණු ගණනක ඉන්න උත්සාහන්ත වෙනවා. ඒ හරහා සමාධියත් දියුණු වෙනවා. එනිසා ඔතෙන්දී සමාධියයි සතියයි සම්පජඤ්ඤයයි කියන කාරණා අපි පොඩ්ඩක් වෙන් වශයෙන් දැනගත්තා නම් හොඳයි. දැන් ඔය ක්‍රමයේ හරහා හිත සමාධියට අබ්බාර වෙලා වැඩි වෙලාවක් ඉන්නවා ඇත්ත. හැබැයි හිත අරමුණ ගැන කරන විමසීම ටිකක් අඩු වෙලා අපේ ප්‍රඥාවට ලැබෙන පෝෂණය අඩු වෙන්න පුළුවන්. එනිසා දැන් මෙහෙම කරන්න පුළුවන් ඕනනම් දැන් ඔය ක්‍රමයේ ටික වෙලාවක් අනුගමනය කරලා ඊට පස්සේ ඕක නතර කරන්න. නතර කළා දැන් ආයි බලනවා හුස්මට මොකද වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී හුස්ම උණුසුම්ද, මේ වෙලාවේදී හුස්ම සිසිල්ද, මේ වෙලාවේ හුස්ම දිගද මේක කෙටිද නැත්නම් මේ ගත වෙන්නේ ආශ්වාසයේ මුලද නැත්නම් මැදද අගද මේ ගත වෙන්නේ ප්‍රශ්වාසයේ මුලද මැදද අගද කියලා දැන් නැවතත් අපි මේ මතුවෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේම විස්තර කරලා බලන්න ඒක විභාග කරලා බලන්න ඒක විශ්ලේෂණය කරලා බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ අපි ඇවිල්ලා එලියෙන් දාගත්ත දෙයක් કૃතිම දෙයක් නෙමෙයි මේ විශ්ලේෂණය කරන්නේ මේ අස්පනා පිට සිද්ධ වෙන දේ. එතකොට අපි නැවතත් අන්න විපස්සනා පැත්තකට සම්පජඤ්ඤය දිනු කරන පැත්තකට නුවණ දිනු කරන පැත්තකට නැවතත් අපි අවතීර්ණ වෙනවා. අනිත් එක තමයි අනිත් කාරණාව තමයි දැන් කලින් කරගෙන ගිය භාවනාවේදී දැන් නිලන්ත කිව්වා හුස්ම රැලි 50ක් විතර වෙනකොට හිත පිට යන්න පටන් ගන්නවා කියලා. ඒකේ වැරද්දකුත් නැහැ. මොකද දැන් හුස්ම රැලි 50ක් යනකොට ඒ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් අරන් ඇති. හුස්ම රැල්ල සියුම් වෙන්න පටන් අරන් ඇති. කලින්ට වඩා හුස්ම රැල්ල දැන් සියුම්. එතකොට ඒ බඳු සියුම් අරමුණක සිහිය පවත්වන එක ටිකක් අමාරුයි. එතකොට ඔන්න හිත ආයි පිට යනවා. එතෙන්දී අපි කරන්න තියෙන්නේ අර මෙනෙහි කිරීමක් ඉදිරිපත් කළා මේක තව පවත්වන්න උත්සාහ කිරීමට වඩා කමක් නැහැ පිට ගියාදෙන් මම දැනගත්තට පස්සේ ආයි ගන්නවා කියලා මේ ක්‍රමෙම දියුණු කරගෙන යනවා. එතකොට එහෙම යන්න යන්න ඒ සියුම් අරමුණකත් නැත්නම් අරමුණ සියුම් වුණාමත් සිහියෙන් ඉන්න පුළුවන් හැකියාව අපි ගාව පොඩ පොඩ දියුණු වෙන්න ගන්නවා. ඒක අර මේ කලබල ඇස්සේ තමයි අපි කරන්නේ. හිත පිට යනවා. හැබැයි ආයෙත් අපි දැනගත්තට පස්සේ ආයෙ ගෙනල්ලා තියෙනවා. ආයෙත් හිත පිට යනවා. ආයෙත් ගෙනල්ලා තියෙනවා. ආයෙත් පිට යනවා. ආයෙත් ගෙනල්ලා තියෙනවා. පස්සේ අපිට පුළුවන් වෙනවා මේ සියුම් අරමුණෙත් හිත පිට යවා ගන්න නැතුව ඒ සියුම් අරමුණේ විස්තර විභාග බලන්න පුළුවන් වෙනවා.
ආදී දර්ශනාංගාස
වාස පුරුමත් ඉන්නත් දේවා දරුවන් සර්ණයි. හොඳයි. දරුවන් සර්ණයි.
ඊළඟ ප්‍රශ්නේ නිරෝෂ්පීර් පත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තුනක් වගේ තියෙනවා. දෙකක් විතර. ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ හැම වෙලෙම කියනවා ඇණයක් ගලවන්නේ නියම කැලලක් යොදා ගන්න කියලා. ඒ ඇණයම තොප්පිය පාවිච්චි කරන්න ඕනේ කැණයක් ගලවන්න කියලා. ඒකේ සම්බන්ධ ඒ මට අද ධර්මදේශනාවේදී හිතුනේ මේ අපිට ද්වේෂයක් ආපම මේ ද්වේෂෙම යූස් කරන එක ඒක සම්බන්ධයක් තියෙනවා කියලා තන එහෙම කතා කරනවා මට අතුරු තේරුම් ගියේ මම අද උදේ පළවෙනි ප්‍රශ්න අහන්නට කෙටක කතා සම්බන්ධ සාකච්ඡා කරා ඉතින් මට තේරිච්ච විදිහෙන් නම් යණයක්කින් යණයක්ම ගලවනවා කියන එක තමයි මම හිතන්නේ ඔය කියන්නේ කාම ඡන්දයක් හරි ව්‍යාපාදයක් ආපුවාම ඒ ද්වේෂයක් ඇති වෙච්චාම මේ ද්වේෂෙම යූස් කරන්න ඒ ද්වේෂය ගැන අතුරුගෙන ඒ ද්වේෂය යටපත් කරගන්න
මෙතෙන්දී ඇත්තටම දේශය යටපත් කිරීම කියන වචනය ගැලපෙන්නේ නැහැ. ඔව්. මොකද අපි මෙතෙන්දී යටපත් කරන්නේ නැහැ ධම්මානුපස්සනාවේදී ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. ඒකට වහල් නොවි ඒකෙන් බැහැර වෙලා එයාගේ මුළු ජීවන ප්‍රවෘත්තිය නිසිනින්දේ ගත කරලා එයාටම ෂේ වෙලා යන්න ඉඩ දෙනවා.
මට ගොඩක් වෙලාවට මේ ද්වේෂයක් හරි එහෙම නැත්නම් කාම ඡන්දයක් හරි මොකද කාම ඡන්දයක් වශයෙන් පටන් ගන්න පුළුවන් අඳුර ගන්න පුළුවන් ද්වේෂයක් ආවොත් ඒකත් ව්‍යාපාදයක් කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට මට ප්‍රශ්නේ තියෙන දැන් ඒ විදිහ දෙයක් ආවොත් මම සරාගම් වාචිත්තම් කියලා ඒක එහෙම අඳුරගෙන ඒක දිහා බලනවද ද්වේෂයක් ආවොත් සදෝ සංවාචිත්තං කියලා අඳුර ගන්නවද එහෙම නැත්නම් කාමච්ඡන්දයක් කියලා අඳුර ගන්නවද? එතකොට මේ චිත්තානුපස්සනාවේ ඒවත් එක්ක පාටව ගැනීමක් වෙනවා කියලා නිකන්
හරි. දැන් ඇත්තටම මේ උතන පැටලෙවිල්ලකට වඩා චිත්තානුපස්සනාව තව සියුම් වීමක් කියලා හිතන්න පුළුවන් ධම්මානුපස්සනාව කොටසට එනකොට ඔය කාරණාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් චිත්තානුපස්සනාව කොටසදී අපි කතා කරන්නේ මොකද දැන් මේ වෙලාවේදී සරාගසිතක් තියෙනවා. ඒක සරාගසිතක් වශයෙන් දැනගත්තා. ඉතින් ඒකම තමයි ධම්මානුපස්සනාවේ අපි ඔය කතා කරපු නීවරණවල මුල් කොටසෙත් තියෙන්නේ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් මේ වෙලාවේදී කාමච්ඡන්දයක් තියෙනවා. කාමච්ඡන්දයක් තියෙන්නේ කියලා දැනගත්තා. ඉතින් එතකොට අපිට තාම අර ඒකේ මූලික මට්ටම නැත්නම් ආරම්භක මට්ටම මුල් පියල්ල දැනගන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී අපි ආන දැන් හිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. හිත දැන් සරාගසිතක් කියලා තේරුම් ගන්නවා. හැබැයි ඉන් එහාට ගෙනියනවා ධම්මානුපස්සනාවේදී. ධම්මානුපස්සනාවේදී ඊට පස්සේ කියන්නේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක්. දැන් මේ කාමච්ඡන්දේ හට ගැනීමක් එයා තේරුම් ගන්නවා. ඒ වගේම මේ හටගත් කාමච්ඡන්දය බැහැරවීමක් එයා තේරුම් ගන්නවා. බැහැර වුණාට පස්සේ යම් කාල පරිච්ඡේදයක් කාමච්ඡන්දයෙන් තොරව වාසය කිරීමක් එයා තේරුම් ගන්නවා. දැන් එතකොට අරිට වඩා පුළුල් මට්ටමකින් අපේ හිත අපි ගැන දැනුවත් වෙනවා. හිත ගැන අධ්‍යයනය කරනවා. හිතේ ඒ හාත්පස දැන ගැනීමක් කාමච්ඡන්දය ගැන එයාගේ හැසිරීම ගැන චරණය ගැන හාත්පස දැන ගැනීමක් ධම්මානුපස්සනාවේ තව ටිකක් ගැඹුරට ගෙනහිලා තියෙනවා.
තෙරුවන්
සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාව සඳහා සහ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරලා තිනෝ. එහෙමනම් අද අපි මේ විදිහට රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා දත්තං පස්සෙන් තුම් වන්දි තුම් වරං. චාරිපුත්තාවිතේරාණ ආගන්තම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.